නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පස්සතෝ නෝතුම් හේ භික්කවේ තං දිට්ඨි නිස්සයං යංස දිට්ඨි නිස්සයං නිස්සයතෝන උපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල සාකච්ඡා කරමින් පවතින්නේ මජ්ක්‍ධිම නිකායේ අලගන්දුපම සූත්‍රය. ඉතින් කෙටියෙන් අපි මේ තාක් සාකච්ඡා කරපු දේවල් පිළිබඳව කෙටි මතක් කිරීමක් කරනවා නම්, භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන අවස්ථාවේදී අරිට්ඨ කියලා ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ හිතේ ඇතිවෙනවා එක්තරා අන්දමක වැරදි දෘෂ්ටියක්. ඉතින් උන්වහන්සේ කතා මේ කියනවා, බුදුරජාණන් වහන්සේ යම්කිසි අන්තරායකර ධර්මයක් දේශනා කළාද, ඒ අන්තරායක ධර්ම අන්තරායකර නොවන බව උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ දැන් අනිත් ස්වාමීන් වහන්සේලා අතර කැපී පෙනෙනවා, ප්‍රසිද්ධ වෙනවා මෙන්න මේ බඳු වැරදි දෘෂ්ටියක් දරනවා කියලා. ඒ අනුව අනිකුත් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේව මුණ ගැහිලා ඒ වැරදි දෘෂ්ටිය ඒ ස්වාමීන් වහන්සේගේ හිතෙන් ඉවත් කරන්න උත්සාහන්ත වෙනවා. නමුත් පළක් වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සලකනවා. ඊට පස්සේ අරිට්ඨ ස්වාමීන් වහන්සේව බුදුරජාණන් වහන්සේ කැඳවනවා. ඊට පස්සේ අරිට්ඨ ස්වාමීන් වහන්සේගෙන් විමසනවා මේ බඳු වැරදි දෘෂ්ටියක් තියෙනවද කියලා. ඒ බව පිළිගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තදින් දෝෂාරෝපණය කළා මේ වැරදි දෘෂ්ටිය පිළිබඳව ඒ අරිට්ඨ ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කරන්න උත්සාහන්ත වෙනවා. අන්න ඒ බඳු වටපිටාවක තමයි මේ සූත්‍රය ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවන්වලදී නොයෙකුත් සූත්‍ර දේශනාවලදී මේ විශේෂයෙන්ම කාමයන්ගේ ආදීනව සම්බන්ධයෙන් ඒකේ තියෙන අල්පාස්වාද ස්වභාවය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් දේශනා ඉදිරිපත් කරලා තියෙනවා. කෙසේ නමුත් අරිට්ඨ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ කාමයන් හා සම්බන්ධයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ දේශනාව ඒ කාමයන් ඇසුරු කිරීම නැත්තම් කාමයන් ඔස්සේ යාම ඒවා තුළ මුසපත් වීම මේ බ්‍රහ්මචර්ය ජීවිතයට ඒ වගේම ආධ්‍යාත්මික ඉදිරි ගමනකට යම්සි බාධාවක් එල්ල කරනවා අය ඒක අන්තරායක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණය මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලා තුලත් මේ බඳු වැරදි අදහස් තියෙනවද කියලා විමසුවාම මේ බඳු වැරදි අදහසක් අනිකුත් කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හිතේ නැහැ. ඊට පස්සේ දැන් අරිට්ඨ ස්වාමීන් වහන්සේ තනිකරම තනි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙන මේ දැඩි මතය වැරදි දෘෂ්ටිය ඉවත් කරන්න සෑහෙන්න කරුණු ඉදිරිපත් කරනවා. මොකද ඒ කාලේ වෙනකොට අද කාලේ වගේ පොත්පත් එහෙමත් නැත්නම් අන්තර්ජාලය වෙනත් අනිකුත් ධර්මය සංනිවේදනය කරන උපක්‍රම ලොකුවට තිබිලා නැහැ. විශේෂයෙන්ම කටවචනෙන් නැත්නම් වාචෝද්ගත කිරීමෙන් තමයි මේ ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට සංනිවේදනය වෙලා තියෙන්නේ. ඒ නිසා මොකක් හෝ වැරදි මතයක් ඉදිරිපත් වුණා නම් ඒක අනිවාර්යයෙන්ම බැහැර කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ඒක දිගින් දිගට යනවා. මේ වැරදි මතය හරි දෙයක් බවට ඉදිරියේදීපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉතාම පරිස්සමින් මේ වැරදි මත දුරු කරන්න, වැරදි දෘෂ්ටි ඉවත් කරන්න මෙම සූත්‍රය තුලදී කතරම්නම් වෑයමක් දරලා තියෙනවද කියන කාරණය සූත්‍රය ඔස්සේ දිගට අපි සාකච්ඡා කරගෙන යනකොට පේන්න තියෙනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ ඉදිරිපත් කරන එක ප්‍රධාන උපමා දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි අලගද්දූපම උපමාවත් අනිත් එක පහුරක උපමාවත්. මේ අවස්ථා දෙකම නැත්නම් මේ උපමා දෙකම විශේෂයෙන්ම ධර්මය හා සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතම් කෙනෙක් මේ ධර්මය ඉගෙන ගන්නේ වැරදි අදහසකින්, අනිත් අයගේ පරවාද මඩින්න, අනිත් අයව හෙලා දකින්න, අනිත් අයව ඔබා තබන්න, කෙනෙක් වශයෙන් කැපී පෙනෙන්න, මෙන්න මේ වගේ අදහස් වලින් ඇතම් කෙනෙක් ධර්මය ඉගෙන ගන්නවා. මේක හරියට අර විසගෝර සර්පයෙක්ගේ බඩමැද්දෙන් අල්ලගත්තා වගේ, නැත්නම් වලිගෙන් අල්ලගත්තා වගේ වැඩක්. මොකද එතකොට ඒ සර්පයා ආපහු හැරිලා දෂ්ට කරනවා. හැබැයි තවත් කෙනෙක් මේ ධර්මය ඉගෙන ගන්නවා, මේ ධර්මයෙන් උකහා ගන්න තියෙන මාර්ගය තේරුම් ගන්න, ප්‍රතිපදාව තේරුම් ගන්න, ඒ ප්‍රතිපදාව තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න, ධර්මානුධර්ම ප්‍රතිපදාවකට පිවිසෙන්න, ඒ බුදුරජාණන් වහන්සේගේ දහමින් යම්සි මඟ පෙන්වීමක් ලබා ගන්න කෙනෙක් ධර්මය ඉගෙන ගන්න. ඒ වගේම ඒ අනුව කටයුතු කරනවා. ඒ අනුව ධර්මයට නැමිලා කටයුතු කරනවා. ඉතින් ඒක නිවැරදි ආකල්පයේ බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒක හරියටම අර විසගොර සර්පේක ඒ සර්පේකින් ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් ක්‍රමානුකූලව නිවැරදිව යම්සි දණ්ඩක් පාවිච්චි කළා බෙල් ඔළුවට බෙල්ලටම ඒක තියලා ඊට පස්සේ බොහොම පරිස්සම් සහගතව ඔළුවෙන්ම ඒ සර්පයා වල්ලගත්තා වගේ වැඩක් තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පහුරේ උපමාව මේ ධර්මය හා සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා. යම්සි කෙනෙක් මේ අවස්ථාවදී නැත්නම් මේ මෙතර වාසය කරද්දී තමන්ට දැනුණොත් මෙතර ගාක්ම සැකසංකා බහුලයි, විශේෂයෙන්ම අන්තරායකරයි, තමන්ගේ ජීවිත අන්තරායක් තියෙනවා මෙතර වාසය. ඒ නිසා අනිවාර්යයෙන්ම මම මෙතරට යන්න ඕනේ, මම ඒගොල්ලොට යන්න ඕනේ, මෙතර ඉඳලා හරියන්නේ නැහැ, මම ඒගොල්ලොට ආ යුතුයි කියලා යම්කිසි අදහසක් ඇති කරගෙන එයා සොයලා බැලුවොත් එයාට පේන්න දකින්නේ නැහැ පහුරක්, එහෙමත් නැත්නම් පේන දකින්නේ නැහැ ඔරුවක්, පාරුවක්, අද කාලේ හැටියට නැවක්, එහෙමත් නැත්නම් අපි කියමු පාලමක්, මේ කිසිම දෙයක් එයාට පේන්න නැහැ. ඉතින් එයා කල්පනා කරනවා මම මගේම වෑයමින් මේ වටේ පිටේ තියෙන දේවල් පාවිච්චි කරලා මම පහුරක් තනා ගන්න ඕනේ, ඒ පහුර උපයෝගී කරගෙන මම එතරට යන්න ඕනේ කියලා මේ වගේ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉතාම මහන්සි වෙලා මේ වැල් කොළ තනකොළ මේ වට පිට තියෙන ගස් මේ ඔක්කොම පාවිච්චි කරලා එයා ඉතාම පරිශ්‍රමයක් දරලා පහුරක් තනා ගන්නවා. ඒ පහුරක් තනාගත්ත පමණිනුත් ඒගොල්ලට යන්න බෑ. එයා අතින් පයින් වෑයම් කළා ඒගොල්ලට යනවා පහුරත් උපයෝගී කරගෙන. ඒකට මේ බඳු බොහොම ප්‍රබල උපමාවක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ. ඊළඟට විමසනවා මේ බඳු ඒගොල්ලට පැමිණි තැනැත්තා දැන් මේ පහුර මට හුඟක් ප්‍රයෝජනවත් වුණා, ඒ නිසා මම මේක කරතබාගෙන යන්න ඕනේ, ඔළුවට තියාගෙන යන්න ඕනේ කියලා එහෙම හිතනවා නම් ඒක නිවැරදි ආකල්පයක්ද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. තොර භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා නැහැ ඒක තේරුමක් නැති වැඩක් කියලා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ තනත්තා මේ පහුර එක්කෝ ගොඩබිම තියලා එව නැත්තම් මේ ජලාශයම පා කළ හැරලා එයාගේ ගමන එයා යන්නයි තියෙන්නේ. ඉතින් ඒක තමයි ධර්මයේ කෙලෙහිත් අපි තබා ගත යුතු ආකල්පය. ඉතින් ඒ නිසා යම්සි කෙනෙක් ධර්මයෙන් ගන්න තියෙන ප්‍රයෝජනය සම්පූර්ණයෙන්ම ගත්තට පස්සේ වෙනත් වචනයකින් කියනවා නම් උතුම් වූ අරහත්ත්වයට පත් වුණාට පස්සේ දැන් ඉතින් ධර්මයේ පැත්තකින් තියන්න පුළුවන්. ඒක කර තබාගෙන යන්න දෙයක් නැහැ. ඒ නිසා මෙතනින් එක පැත්තෙන් අපිට තේරුම් ගන්න පුළුවන් කතරම්නම් වෑයමක් දරලා මේ ධර්මය ඉගෙන ගත යුතුද, හැදෑරිය යුතුද, තමන්ගේ ජීවිතයට ලං කර ගත යුතුද, ප්‍රධාන වශයෙන්ම ඒ අනුව වෑයමක් දරලා කටයුතු කළ යුතුද, ඒ අනුව සසරින් එතෙරට යෑමට වෑයම් කළ යුතුද. ඉතින් ඒ වෑයමේදී එකපාරටම මේක ඉවත් කිරීමත් නුණක්කාරකමක් නෙමෙයි. අපි පහුර ගංගමැද්දදී අතල්ලා දැම්මොත් ඉතින් ඒ කියන්නේ ගිලෙන්නයි වෙන්නේ. ඒ නිසා ඒගොල්ලට යනකම්ම පහුරේ උපමාව අපිට මතක් කරගන්න පුළුවන්. පහුර පාවිච්චි කළායි මේ ඒගොල්ලට යන්නේ. ඒ නිසා ඒ පහුර හදන්න දරපු වෑයම, ඊළඟට පහුර පාවිච්චි කළා තමනුත් වෙහෙසිලා ඒගොල්ලට යන යෑම, මේවා ඉතින් ඒකාතකින් ධර්මයේ හදාරන තැනැත්තෙක්, ඒක ඉගෙන ගන්න තැනැත්තෙක්, ඊට පස්සේ ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නා තැනැත්තෙක්, ඒ අනුව ප්‍රතිපදාවක් පුරන භාවනාවක් වඩන තැනැත්තෙක් පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් එයා යම් හෝ දවසක සෞකලසොන්නසා රහත් වුණා නම් ඊට පස්සේ ඉතින් ඒ පහුර ඒ ධර්මය පැත්තකින් තියන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් දිට්ටි ස්ථාන හයක් පිළිබඳව දේශනා කරනවා. ඒ කියන්නේ සියුම් මන්දමේ දෘෂ්ටි හයක් මේ මානව මනසේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒවා බැරෑරුම් දෘෂ්ටි දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මේ කතා කරන දෘෂ්ටි 6 විශේෂයෙන්ම මුල් පහ අපිට කියන්න පුළුවන් සක්කාය දිට්ඨිය හා සම්බන්ධයි කියලා. එක එක ස්කන්ධයක් ගානේ කෙනෙක් පුඤ්ජලයක් මමෙක් ආත්මයක් කියලා සලකමින් ඒ ගන්න වැරදි දැකීම, ඒ වැරදි අවබෝධය දියත් වෙන්න පුළුවන් හුඟක් එහා තියෙන දැඩි මතයක් දක්වා, එහෙමත් නැත්නම් දැඩි දෘෂ්ටියක් දක්වා, වැරදි මිච්ඡා දිට්ඨියක් දක්වා. ඊපස්සේ අවසානයේ මේකෙදි දේශනා කළ තියෙන ඒ තමා තුල ආත්මයක් තියෙනවා, ඒ ආත්මේ මරණින් මත්තේ ගිහිල්ලා බාහිර තියෙන සදාකාලික ආත්මයකට, ਸਰව බලධාරී ආත්මයකට එකතු වෙනවා, සදාකාලික බවට තමන් මරණින් මත්තේ පත් වෙනවා කියලා ඒබඳු දෘෂ්ටියක් ඉතින් බොහෝ දෙනෙක් වැළඳ ගන්නවා. ඒකේ යම්සි සහනයක් තමන්ට දැනෙනවා. ඒ අනුව කෙනෙක් තමන්ව හඳුනා ගන්නවා. ඉතින් මේකත් වැරදි දෘෂ්ටියක් බවත්, ඒ අනුව තව බොහෝ දෘෂ්ටිවලට පාර කැපෙන බවත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට දැන් දෘෂ්ටි සම්බන්ධයෙන් මෙම සූත්‍රයේ සෑහෙන විග්‍රහයක් අපිට පේන්න ලැබෙනවා. මොකද අරිට්ඨ ස්වාමීන් වහන්සේගේ හිතේ බරපතල අන්දමින් මේ දෘෂ්ටියක් ස්ථානගත වෙලා තියෙනවා. දෘෂ්ටියක් මුල් බැහැගෙන තියෙනවා. ඉතින් ඒ දෘෂ්ටි ඉවත් කරන එකත් පහසු නෑ. මොකද සංඥාවක් මට්ටමේදී මේක කඩා ගන්න එක ලේසි. අපි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් යම්කිසි සංඥාවක් හඳුනගත්තාම ඒකෙත් යම්කිසි වැරදි සිද්ධ වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ධර්මයේ ව්‍යවහාර කරනවා සංඥා විපල්ලාස කියලා. අපි හඳුන ගන්න ගිහිල්ලමත් වරද්ද ගන්නවා. ඉතින් එතකොට ඔන්න ඔය වගේ වටපිටාවක අපි මේ සංඥා වට්ටමේදීම ඒ වෙච්ච වැරද්ද හඳුනාගෙන ඒක දුරු කරන්න වෑයම් කරනවා නම් ඉතාම වටිනවා. හැබැයි ඊට පස්සේ අපි චිත්ත මට්ටමට ආවම, ඒ කියන්නේ වැරදි අන්දමින් හඳුනාගෙන ඒව පාදක කරගෙන අපි කල්පනා කළා, හිතලා, ප්‍රපංච කළා, ඒ මට්ටමේදී චිත්ත මට්ටමේදී ටිකක් ඉතින් අරක මුල් බැහැගත් ගතියක්. වැරදි සංඥාවලින් පදනම පාර සකස් වෙලා අපේ හිත ඇතුලේ එක්තරා අන්දමකින් වැරදි කල්පනාවන්, වැරදි මත ප්‍රකාශ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට ඒ මට්ටමේදී ඉවත් කරන එක තවත් අපහසුයි. හැබැයි ඊටත් එහා ගිහිලා තමයි දෘෂ්ටි විපල්ලාස තත්ත්වයක් මතුවෙන්නේ. එතෙන්දී හොඳටම අටුවම් බහැලා, හොඳටම හිත තුල කාවැදිලා, ඒකම අදහන ගතියක්, අනිත් සියල්ල බොරු කියන ගතියක් තමයි හිතේ ඇති වෙලා තියෙන්නේ. ඒ මට්ටමේදී ඉවත් කරනවා කෙනෙක් ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පේන තියෙනවා බුද්ධ කාලයේදී බුදුරජාන් වහන්සේ ඇතැම් බ්‍රාහ්මණීන්ගේ, ඇතැම් බමුණන්ගේ හිතේ තියෙන මේ වැරදි අදහස ඉවත් කරන්න සෑහෙන ප්‍රයත්නයක් දැම්ලා තියෙනවා. ඇතැම් වෙලාවන් වලදී ඒක අතහැරලා දාලා තියෙනවා. මොකද ඉවත් කරන්න බෑ. ඒ පමණකට දෘෂ්ටීන් මුල් බැහැගෙන දෘෂ්ටිගත වෙලා. ඊට පස්සේ මේ කාරණා දේශනා කරගෙන යනකොට භික්ෂුන් වහන්සේලා විවිධ ප්‍රශ්න නගනවා. ඒවා සම්බන්ධයෙන් අපි ටිකක් ගිය සතියේදී සාකච්ඡා කළා. කොහොමද මේ කෙනෙක්ගේ හිතේ ඒ පහළ වෙන දෘෂ්ටීන් ඉවත් කරන්නේ? එහෙමත් නැත්නම් කොහොමද මේ ඇතුළත කෙනෙක් නැහැ කියලා, පුජ්‍යලයක් නැහැ කියලා, තැනැත්තෙක් නැහැ කියලා, මමෙක් නැහැ කියලා අවබෝධ වෙනකොට, එබඳු දහමක් ඇහෙනකොට කෙනෙක්ගේ හිතේ ත්‍රාසයක් ඇති වෙනවද? එහෙම නැත්නම් එයාට ඒක දරා ගන්න පුළුවන්ද? ඒක සාක්ෂාත් කරගන්න එයා පෙළඹෙනවද? මෙන්න මේ ආදී කරුණු සම්බන්ධයෙන් අපි සෑහඳුරට ගිය සතියේත් සාකච්ඡා කළා. ඊට පස්සේ අපි කතා කළා විශේෂයෙන්ම උපාදාන කීපයක් සම්බන්ධයෙන්. මොකද අවසානයේ අපි නැවැත්තුවේ මේ බුදුරජාන් වහන්සේ ආහන ප්‍රශ්නයකින්, පසතනෝ තුම් හේ භික්කවේ තං අත්තවාද උපාදානං යංස අත්තවාද උපාදානං උපාදියතෝ න උපජ්ජෙයුං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාති. මහන්නේ, ඔබලා දකින්නවද මේ යම්කිසි අත්තවාද උපාදානයක් තියෙනවා, එබඳු අත්තවාද උපාදානයක් උපාදාන කළහම තමන්ගේ හිතේ ශෝක කිරීම, හඬා වැළපීම්, වෙහෙසවීම් මේ එකක්වත් පහළ නොවන. එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා එහෙම අත්තවාද උපාදානයක් තමන් වහන්සේලා දකින්නේ නැති බව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ තෙබඳු අත්තවාද උපාදානයක් දකින්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙබඳු අත්තවාද උපාදානයක් වෙහෙස පිණිස හේතු වෙනවා, දුක පිණිස හේතු වෙනවා, ශෝක කිරීම, හඬා වැළපීම් පිණිස හේතු වෙනවා කියලා දේශනා කරනවා. එතකොට අපි ගිය සතියේදී මේ උපාදාන ಜಾති හතරම ගැන, ඒ කියන්නේ කාම උපාදාන ගැන, ඊළඟට ditthi උපාදාන ගැන, සීලබ්බත උපාදාන ගැන, අත්තවාද උපාදාන ගැන ටිකක් සැකවින් සාකච්ඡා කළා. ඉතින් එතෙන් පටන් අද අපි අද දවසේ ධර්ම සාකච්ඡාවට මේ සූත්‍රයේ තව එහාට යන්න උත්සාහන්ත වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් නගනවා. පස්සතනෝ තුම් හේ භික්ඛවේ තං දිට්ඨි නිස්සයන් යංස දිට්ඨි නිස්සයන් නිස්සයතෝ න උපඤ්ඤයෝ සෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසාති. දැන් කලින් ඇත්තටම ආපු ප්‍රශ්නේ තිබුණා උපාදාන සම්බන්ධයෙන්. දැන් අහන ප්‍රශ්නේ තියෙනවා දෘෂ්ටි සම්බන්ධයෙන්. යම්ස කෙනෙක් කුමක් හෝ දෘෂ්ටියක් ඇසුරු කරද්දී, ඒක ග්‍රහණය කරගෙන ඉඳද්දී, ඒ පිළිබඳව දැඩි මතයක් දරද්දී, ඒක පාදක කරගෙන හිතේ වෙහෙසක්, දුකක්, පරිලාහයක්, දුම්නසක්, ශෝක කිරීමක්, කඳා වැළපීමක්, එබඳු තත්ත්වයක් උද්ගත නොවන යම් හෝ දෘෂ්ටි ඇසුරු කිරීමක් තියෙනවද කියලා බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා එහෙම දෙයක් නැහැ, එහෙම දෘෂ්ටියක් නැහැ. මොකක්ම හරි දෘෂ්ටියක් අපි උපාදාන කළා නම්, මොකක් හරිම දෘෂ්ටියක් අපි අසුරු කරනවා නම්, එතෙන්දි වෙහෙසක් තේනවා. එතෙන්දි ආතතියක් තේනවා. එතෙන්දි හිතට බරක් තියෙනවා. එතෙන්දි හිතට දුකක් තියෙනවා. ඒක රකගන්න ගිහිල්ලා වෙහෙසක් තියෙනවා. හිත පෙලෙනවා. ඉතින් මේ බඳු தත්ත්වයක් තමයි දෘෂ්ටියන් සහ සම්බන්ධයෙන් තියෙන්නේ. ඒ නිසා බුදුරයන් වහන්සේ දේශනා කරනවා මමත් මහණෙනි මේ බඳු කිසිම දෘෂ්ටියක් දකින්නේ නැහැ. දැන් මේ කියන්නේ උපාදාන කිරීම නිසා කුමක් හෝ දෘෂ්ටියක් උපාදාන කිරීම නිසා එතුලින් වෙහෙසක් දුකක් තොම්නසක් ශෝක කිරීම කණාවැළපීම පහළ නොවන. ඒ කියන්නේ කුමක්ම හෝ දෘෂ්ටියක් අපි අසුරු කරනවා නම් කුමක්ම හෝ දෘෂ්ටියක් අපි දරාගෙන ඒක රැකගන්න ඒක පාලනය කරන්න ඒක ඉදිරිපත් කරන්න අනිත් දෘෂ්ටීන් එක්ක ඒක ගටන්න අපි වෑයම් කරනවා නම් අනිවාර්යෙන් ඒකෙන් දුකක් හට ගන්නවා, ඒකෙන් වෙහෙසක් හට ගන්නවා, ඒකෙන් දුම්නසක් ශෝක කිරීමක් හඬාවැළපීමක් හට ගන්නවා. ඒ නිසා මේ දෘෂ්ටි අසුරු කිරීම සම්බන්ධයෙන් තියෙන විපාක ඒකේ තියෙන ආදීනව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පොද හුඟක් වෙලාවට වෙන්නේ අපි මේ දේවල් දැන් හුඟක් අපි කියමු දාර්ශනික පැත්තෙන් කතා කරනවට වඩා අපි ඩිංගං අපේම මතයක් අපි කුමක් හෝ අවස්ථාවකදී ඉදිරිපත් කරාම ඒකට එල්ල වෙන බාහිර බලපෑම් නැත්නම් ඒකට එල්ල වෙන විවිධාකාර අනිත්‍යයේ මත ඉදිරිපත් කිරීම ඒකට පටහැනි වෙන මත ඉතින් මේවා ඔක්කොම බැහැර කරන්න අපි හුඟක් වෙලාවට වෑයම් කරනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි යම්කිසි සාකච්ඡාවකට සහභාගී වෙනවා. ඒ සාකච්ඡාවේදී අපි යම්කිසි මතයක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඉතින් ඒ මතයට එරෙහිව තවත් අය කතා කරනවා. ඉතින් එතකොට අපි මේ මතය රැකගන්න මේ මගේ මතය උඩින් තියාගන්න මගේ මතය එක අතකින් ජය ගන්න සමහර විට අපි පුජ්‍යලයක් වශයෙන් වෑයම් කරනවා. මේ මතයට මම දැඩි ඇල්මක් දක්වනවා. විශේෂයෙන්ම මේ මතය සම්බන්ධයෙන් මගේ හිතේ කාලයක් ඒ මතය ක්‍රියාත්මක වෙලා ඒකේ තියෙන වටිනාකමක් මට වැඩියට වැඩහිලක් තියෙනවා. ඊට පස්සේ මේක මම ඉදිරිපත් කරපු මතය නිසා මේ තෙන්දි මාව රැක ගන්න මගේ ආත්මාභිමානය රැක ගන්නත් වෑයම් කරනවා. ඉතින් මෙන්න මේ බඳු පසුබිමක අපි සාමාන්‍ය ජීවිතේ දුනත් රැකී ආරක්ෂාවක් කරන අවස්ථාවකදී වුණත් මොකක් හරි ආයතනයක කටයුතු කරන කරද්දී වුණත් කුමක් හෝ අදහසක් කුමක් හෝ මතයක් තම තමන් වශයෙන් ඉදිරිපත් කරාම ඊට වඩා ඊටාම වටිනා මතයක් බැහැරින් ඉදිරිපත් වුණත් ඒක පිළිගන්නේ නැතුව අපේ මතය තහවුරු කරන්න අපේ මතය තුළම එල්බ ගන්න ඒකම ජය ගන්නවන්න අපි පුදුම වෑයමක් දාන්න. ඉතින් මේ බඳු මට්ටමකදී පවා මේ තරම් ඒ තුලින් වෙහසක් දැනෙනවා නම් ඒ කියන්නේ මේ අපේ අදහස ජය ගන්න අපේ මතය ජය ගන්න අපි ඉතින් දරන වෑයම නිසා අපේ හිත කොතරම්නම් තැලෙනවද අනිත්‍යයත් එක්ක කොතරම්නම් විරසක වීම පහළ වෙනවද මොකක් හරි අනිත්‍යයේ මතය බිඳහෙලන්න අපි කොයිතරම්නම් ඊට පස්සේ වෙහෙසෙනවද ඊට පස්සේ මේකට මොකක් හරි හානියක් වුණොත් අපි ඒ නිසා හිතේ දුකක් දුම්නසක් පහළ කරගන්නවද කියලා ඉඳන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ තරම් මේ සාමාන්‍ය ජීවිතයේදී පවා මේ අපි මොකක් හරි දෙයක් අදහසක් ඉදිරිපත් කරාම ඒකට පටහැනි වෙන අදහස් වලට පහර ගහන්න ඒක පිළිගන්න නැතුව ඉන්න තමන්ගේ අදහසට වඩා වැඩි අදහසක් නිහතමානීව පිළිගන්න බැරි වකවානුවක් බැරි තත්ත්වයක් අපේ හිතවල තියෙනකොට ඉතින් ඊට එහා ගිහිල්ලා කාලාන්තරයක් තිස්සේ මුල් බැහැගත්ත දෘෂ්ටියක් අපේ හිතේ තියෙනවා නම් ඒකට පහරක් එල්ල වෙනකොට ඉතින් ඇති වෙන තත්ත්වය ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ඒතරම් අපේ හිත එකාතකින් ඒ අපි දරන මතයක් ආදානග්‍රාහීව ගන්නවා. දැඩිවම ගන්නවා. ඒකට අපි එල්බ ගන්නවා. ඒක අස්තර රිංග ගන්නවා. ඒක මගේ කියා ගන්නවා. ඒ වගේමයි මම දරන මතයම නිවැරදි අනිකුත් සියලුම අයගේ මත වැරදි. ඒවා නිෂ්පලයි. ඒවා හුදෙක් මුසාවක් කියන තත්ත්වයට අපිපත් වෙනවා. ඉතින් ඒ නිසා කුමක් හෝ දෘෂ්ටියක් අසුරු කරන්න ගියාම මෙන්න මේ බඳු තත්ත්වයක් අපේ හිතවල පහළ වීම ගැන එකාතකින් අපි තේරුම් ගත යුතුයි. එතකොට මෙහෙම කියාගෙන යනකොට සම්මාදිට්ඨිය කියන්නේ එහෙනම් අපි මොන වගේ විදිහට අල්ලා ගත යුතු එකක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඉතින් සම්මාදිට්ඨිය කියන්නේ අල්ලා ගැනීම ඉවත් වීම කියන තත්ත්වයක් තමයි තේරුම් ගන්න තියෙන්නේ. කිසිම දෘෂ්ටියක් අල්ලා ගත්තේ නැත්නම් කිසිම දෘෂ්ටියකට බැසගත්තේ නැත්නම් එතන පහළ වෙන හිතේ විමුක්තිය, එතන පහළ වෙන හිතේ නිදහස, කිසිම අරමුණක් ඇසුරු නොකිරීම හරහා හිතේ පහළ වෙන නිදහස සම්බන්ධයෙන් තමයි සම්මා දිට්ඨියක දේශනා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා කච්චායන ස්වාමීන් වහන්සේට දේශනා කරපු ඒ කච්චානගොත්ත සූත්‍රයේදී එහෙම මේ කාරණේ හොඳටම පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ හිතවල මේ ඇත නැත කියන අන්ත දෙකකට වැටිලා ඒ අන්ත දෙකින් එකක් අල්ලගෙන ජීවත් වෙන ආකාරයත්, ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේ ඇත නැත කියන අන්ත දෙකම බැහැර කළා. ඒකකටවත් වැටෙන්නේ නැතිව හේතුපත්‍ය මත පදනම් වෙච්ච, පටිසමුප්පන්න භාවය මත පදනම් වෙච්ච ධර්මයක් දේශනා කරන ආකාරයත් ඒ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඉතින් එතකොට කුමක් හෝ හට ගන්නවා නම් එතන තියෙන දුකක් බවත්, කුමක් හෝ නිරුද්ධ වෙලා යනවා නම් එතන තියෙන්නේ දුකක නිරුද්ධ වේ යාමක් බවත් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් මේ බඳු දහමක් තමා වශයෙන් හඳුනා ගැනීම, තමා තුළම තේරුම් ගැනීම, තමා තුළම ප්‍රත්‍යක්ෂ කර ගැනීම සම්මා දෘෂ්ටියක් කියන එක දේශනා කරනවා. ඉතින් මේ බඳු තත්ත්වයකදී නම් තේරුම් ගන්න වෙන්නේ කිසිම දෙයක් එහෙනම් හිතේ පැලපදියම් කරගෙන වැඩක් නැහැ. කිසිම දෙයක් අල්ලාගෙන වැඩක් නැහැ. කිසිම දෙයක් දැඩිව ග්‍රහණය කිරීමෙන් පළක් නැහැ. මතයක්, හේතුවක්, කිසිම දෙයක් දැඩිව දරා සිටීමෙන්, දැඩිව අල්ලා සිටීමෙන් හිතට තියෙන වෙහෙසක්මයි කියන එක තමයි එහෙනම් තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා සමහර තැන්වලදී සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියලුම දේවල් කිසිසේත්ම බැහැ ගැනීමට වටින්නේ නැහැ. බැහැ ගැනීමකට තරම් වෙන්නේ නැහැ. අපේ හිත ඒකේ දමලා, ඒකේ බස්සවලා, ඒක තුල රිංගවලා, ඒ තුල පැලපදියම් කරන්න තරම් වටින කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියන කාරණාව මතක් කරනවා. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. ඒ නිසා මේ බඳු කාරණා වලින් අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය මේ එකම දෘෂ්ටියකටවත් වැටෙන්නේ නැති මේ තත්වයක්. එතන දෘෂ්ටියක් කියනට වඩා කියන්න තියෙන්නේ හරි දැක්මක්, නිවැරදි පැත්තක්, කිසිම දෙයක් උපාදාන නොකරන, කිසිම දෙයක් ඇසුරු නොකරන හිතේ හටගන්නා නිදහසක්, හිතේ හටගන්නා විමුක්ත තත්වයක්. අන්න එබඳු තත්වයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දැක්මක් ඉදිරිපත් කරන්නේ සම්මා දිට්ඨිය සම්බන්ධයෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් කාරණාවක් මේ සූත්‍රයේදී මතු කරනවා. ඒ තමයි මේ එක අතින් අපිට කියන්න පුළුවන් අස්මිමානය මුල් කරගත්ත කාරණාවක්. අත්තනිවා භික්කවේ සති අත්තනියම් මේති අස්සාති. මහන්නනේ මම කියලා ආත්ම සංඥාවකින් ගත්තහම මගේ කියන දෙයක්, මගේ කියලා බැහැර තියෙන දෙයක්, Tamanta අයිතිය කියලා හැඟෙන දෙයක් තියෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, එහෙමයි ස්වාමීන් වහන්ස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා, අත්තනීයවා භික්කවේ සති අත්තාමේති අස්සාති. ආන්නේ මේ බැහැර තියෙන මට අයිති දේවල් තියෙනවා කියලා ගත්තහම ඒ නිසාම මම ඉන්නවා කියලා හැඟීමක් පහළ වෙනවද? ඒවම් බන්තේ, එහෙමයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. ඒ කියන්නේ මෙතන එකාර්ථකින් ඊටාම සූක්ෂම අන්දමේ අස්මිමානයක ක්‍රියාත්මක භාවය. කෙනෙක් ගත්තොත් මා මේ ස්කන්ධ පංචකය තුළ කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා, තැනැත්තෙක් ඉන්නවා, ඒ කියලා ඒ ගන්න වැරදි දැක්මම ඊට පස්සේ යාට අයිති දේවල් තියෙනවා, යා සන්තක දේවල් තියෙනවා, යා සතු දේවල් තියෙනවා කියලා ඒ බැහැර දේවල් අයිති කර ගැනීම, ඒ තුලින් තවදුරටත් මම පෝෂණය වීම, මේ ආත්ම දෘෂ්ටිය වඩා ගැනීම සිද්ධ වෙනවා. ඒකේ අනිත් පැත්තත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බැහැර තියෙන දේවල් මගේ, ඒවයිල මට අයිති දේවල්, ඒවයිල මා සන්තක දේවල් කියලා මේ බැහැර තියෙන දේවල් මුල් කරගෙනත් තමා තුල ආත්ම දෘෂ්ටිය වැඩෙනවා. ඉතින් කියන්නේ මේ දෙක අතර තියෙනවා එක්තරා අන්දමක අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක්. තමා තුල කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියලා ගැනීමත්, තමට අයිති දේවල් බැහැර තියෙනවා, ඒවා මා සන්තකය කියලා ගැනීමත්, කියන්නේ මෙන්න මේ කාරණා දෙක එකිනෙකට උදව් කරන ගතියක් තියෙනවා. එකිනෙක නිසා පෝෂණය වෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, අත්තනිවා භික්කවේ අත්තනීයේච සච්චතෝ තේතතෝ අනුපලබ්බමානේන. දැන් මහණෙනි මේ මම කියලා කෙනෙක් කියලා පුඤ්ජලයක් කියලා එහෙම දෙයක් නොලැබෙන කල්හි බාහිරත් මට අයිති දෙයක් මගේ කියලා දෙයක් මා සන්තකය කියලා දෙයක් නොලැබෙන කල්හි එහෙම දෙයක් නැති කල්හි මේ කලින් ඉදිරිපත් කරපු මත ඔක්කොම නිකම් ප්‍රලාප නේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙමයි ස්වාමීන් වහන්ස, ඒවා හුදු බාල ධර්මයක් ය කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. එතකොට මේ කියන උත්තර දීම හුදෙක් ප්‍රශ්නයකට උත්තර දීමක් කියලා ගන්න අමාරුයි. මෙතන භික්ෂුන් වහන්සේලා සෑහෙන අවබෝධයකින් මේක පිළිබඳ යම්කිසි විපස්සනාවක් වඩලා ඒ අනුව ඇති කරගත්ත අවබෝධයකින් දෙන පිළිතුරක් කියලා කියන්න පුළුවන්. මොකද මේ වගේම ප්‍රශ්න කිරීමක් පේන්න තියෙනවා මහා තණ්හා සංකේ සූත්‍රයේදී. එතෙන්දිත් මේ වගේම සංසිද්ධියක් තමයි සිද්ධ වෙන්නේ. සාති කියලා භික්ෂුන් වහන්සේ නමකගේ හිතේ වැරදි දෘෂ්ටියක් පහළ වෙනවා. ඒ වැරදි දෘෂ්ටිය බැහැර කරන්න බුදුරජාණන් වහන්සේ මේ වගේම භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් එහොම ප්‍රශ්න අහගෙන යනකොට බුදුරජාණන් වහන්සේ අහනවා, මේ මහණෙනි, ඔබ මේ විදිහට මට පිළිතුරු දෙන්නේ මේ මා කෙරෙහි ශාස්ත්‍රීය ගෞරවයෙන් නැත්ද ස්වාමීනි කියලා කියනවා. එහෙම නැත්තම් මේ හුදෙක් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන්ද නැත්නම් ස්වාමීනි කියලා කියනවා. තමා කෙරෙහිම දැකලා මේව හොඳින් තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙනද මේ අන්දමින් පිළිතුරු දෙන්නේ? එහෙමයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඉතින් ඒ කියන්නේ මේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ නැවතත් මේ භික්ෂුන් වහන්සේලා දෙන පිළිතුරු ගැන පවා ප්‍රශ්න කළා තියෙනවා. ඒ කියන්නේ නිකම්ම තමන් වහන්සේට නැමිලා තමන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයෙන් ශාස්ත්‍රීය ගෞරවයෙන් එහෙමයි කියන එක නෙමෙයි මේ භික්ෂුන් වහන්සේලා කළා තියෙන්නේ. තම තමා වශයෙන්ම මේවා තේරුම් අරගෙන තම තමා වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහද්දී ඒවට නිවැරදි පිළිතුර දීලා තියෙන්නේ. ඒකත් ඉතාම වටිනා කාරණයක්. මොකද හුඟක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ හරියට නිකන් කරට උත්තරේ දීලා අහන්නේ. එතකොට ඉතින් භික්ෂුන් වහන්සේලාට තියෙන්නේ ඔව් කියන්න නැත්තම් නැහැ කියන්න. ඉතින් මේක මේ ඇත්තටම දැකලා කියන එකක් නෙමෙයි, අවබෝධ කරගෙන තියෙන එකක් නෙමෙයි කියලා කෙනෙකුට හැඟෙන්න පුළුවන්. නමුත් මහා තණ්හා සංකේ සූත්‍රය වැනි දේශනාවලදී අපිට පේන්න තියෙනවා බුදුරජාන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දෙන පිළිතුර පවා නැවත ප්‍රශ්න කරනවා. ඔබලා මේ දෙන පිළිතුර මේ මට තියෙන ගෞරවය නිසා දෙන පිළිතුරක්ද? එහෙමත් නැත්නම් මේ ධර්මයට තියෙන ගෞරවයක් නිසා දෙන පිළිතුරක්ද? එහෙමත් නැත්නම් තමන් හොඳට බලලා හොඳට තේරුම් අරගෙන තමන් මේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ අනුව මේ දෙන පිළිතුරක්ද මේ තියෙන්නේ? එතකොට ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, මම අපි මේ දෙන පිළිතුර අපිම දැකලා අපිම ප්‍රත්‍යක්ෂ කරගෙන දෙන පිළිතුරක්. ඒ අනුව මෙතනත් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට මේ ඇතුළත අභ්‍යන්තර වශයෙන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ආත්මයක් නොලැබෙන කල්හි කියන කාරණේදී, ඒ කියන්නේ ඒක නොලැබෙන බව තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන නිකාම්ම මතයක් වශයෙන් නෙමෙයි මේ ඉදිරිපත් කරන්නේ. මේක තමාම ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට පස්සේ බාහිරත් මට අයිති දෙයක් මගේ නොවන දෙයක් නැත්නම් මට සන්තක දෙයක් එහෙම දෙයක් නොලැබෙන කල්හි කියලා දේශනා කරන්නේ. ඒ කියන්නේ ඒකත් දැකලා ඒකත් තේරුම් අරගෙන. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සතිපට්ඨානයක් වඩනකොට ධාතු මනසිකාරයක් වගේ උදාහරණයක් අපි ගත්තොත් තියා භාවනාවක් පටන් ගන්නකොට කෙනෙක් ඉන්නවා, පුජ්‍යලෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා, තැනැත්තෙක් ඉන්නවා. ඉතින් මම තමයි භාවනා කරන්නේ. ඉතින් මේ බඳු ආකල්පයෙන් තමයි කවුරුත් පටන් ගන්න. මේක කිසි වැරද්දක්වත් නැහැ. නමුත් ඊට පස්සේ වැඩේ කරගෙන යනකොට භාවනාව වඩනකොට එයා තුල එක්තරා අන්දමක සංඥා පරිවර්තනයක් සිද්ධ වෙනවා. එයා තුල ඒ තිබිච්ච වැරදි අදහස් ඉවත් වීමක්, ඒ වැරදි අදහස් සකස් වීමක්, ඒ වෙනුවට නිවැරදි අදහසක්, නිවැරදි මතයක් එයාගේ හිතේ පහළ වීමක් සිද්ධ වෙනවා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ අර ප්‍රසිද්ධ උපමාවක් අනුසාරයෙන් දේශනා කරනවා. අර හරක් මරණ තැනැත්තෙක් හරකා මරණ අවස්ථාවේදී එයාගේ හිතේ තියෙන සත්වයක් පිළිබඳ සංඥාවක්, හරකෙක් කියන සංඥාවක් එයාගේ හිතේ තියෙන. හැබැයි ඊට පස්සේ සතාව ඝාතනය කළා, අපි කියමු හම ගහලා කෑලි කපලා විකුණනකොට දැන් එයාගේ හිතේ තියෙන මස් කියන සංඥාව. දොර සම්පූර්ණ සංඥා පරිවර්තනය සිද්ධ වුණා. කලින් සත්ව සංඥාවක් තිබුණා, දැන් ඒක මස් කියන සංඥාවකට මාරු වුණා. ඉතින් මේ කාරණාව බුදුරජාන් වහන්සේ මතක් කරනවා ධාතු මනසිකාරයේ සම්බන්ධයෙන්. ධාතු මනසිකාරයක් වඩන යෝගාවචරය තුලත් මෙන්න මෙබඳු සංඥා පරිවර්තනයක් සිද්ධ වෙනවා. එයා ආරම්භයේදී එයාගේ හිතේ තියෙන්නේ කෙනෙක් පිළිබඳව, සත්වයෙක් පිළිබඳව, මමෙක් පිළිබඳව ආකල්පයක්. ඊට පස්සේ හැබැයි එයා සෑහෙන කාලයක් තිස්සේ මේ රූපය හා සම්බන්ධයෙන්, කය හා සම්බන්ධයෙන් එක්තරා අන්දමක විශ්ලේෂණයක් කරනවා, ගවේෂණයක් කරනවා, පරිවේෂණයක් කරනවා. මේ විවිධ ධාතු ලක්ෂණ හොඳට එයා තේරුම් ගන්නවා. ඒවා පාදක කරගෙන ඒවායේ ක්‍රියාකාරීත්වය වටහා ගන්නවා. ඒක නැවත නැවත ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. හිතට හොඳට ඒක ඒත්තු ගන්නවනෝ. ඒක මේ පොතෙන් කියවලා නෙමෙයි, අහලා නෙමෙයි, හොඳට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තමන්ගේ දියුණු කරගත්ත සතිමත් භාවයක්, දියුණු කරගත්ත ඒකාග්‍රතාවයක් තමන්ගේම කයට යොද යොදා මේ 15 වෙන ධාතු ලක්ෂණය හොඳින් විමසා බලමින් ඒවා යථා ස්වභාවය තේරුම් ගන්න වෑයමක් ගන්නවා. ඉතින් මේ දරණ වෑයමේදී තමයි කෙනෙකුට එක පාටම හිතේ හැඟීමක් පහළ වෙන්නේ. මෙතන කොහෙන්ද සත්වේ? මෙතන කොහෙන්ද පුජ්‍යලේ? මෙතන කොහෙන්ද මමෙක්? මෙතන කොහෙන්ද ආත්මයක්? මෙතන හුදෙක් තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වය කියලා මේ සක්මනක ඉන්නකොට, එහෙමත් නැත්නම් පරයන්ක භාවනා කරනකොට, විවේකීව මේ කය දිහා බලනකොට කෙනෙකුට ඒ බඳු එක පාටම ෂණික අවබෝධයක් පහළ වෙන්න පුළුවන්. මොකද ඒකට උමනා කරන හේතු ටික සම්පාදනය කරගෙන ගියා. ඒක යම්කිසි මස්තකා ප්‍රාප්ත වීමක් යම් අවස්ථාවකදී පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ වලදී තමයි අපි කියන්නේ එයාට විපස්සනා නුවණක් අවදි වුණා. විපස්සනා නුවණක් එයාගේ හිතේ පහළ වුණා. මෙතන සත්ව පුජ්‍යලයක් තැනැත්තෙක් නැහැ. මෙතන හුදෙක් මේ හේතු ප්‍රත්‍යයන් නිසා සකස් වෙච්ච මේ ධාතු ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ බඳු මන්දමකින් එයා බාහිරත් බැලුවා නම් නාය විපස්සනාවකින් නැත්තම් අපි කියමු අන්වේ ඥානයකින් එයා මේ බාහිර පිළිබඳවත් සැලකුවා නම් එතකොට තේරෙනවා මේ ඇතුළත වගේම තමයි බාහිරත්. බාහිරත් මේ අපිට පේන භෞතික වස්තුන් වල කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් එහෙම දෙයක් නැහැ. මෙතන හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ස්වභාවයක් තියෙන ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා එයාට වැටහෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ තිබුණ ආත්ම සංඥාවෙන් එක්තරා අන්දමක රාසි සංඥාවකට, ධාතු සංඥාවකට, අනාත්ම සංඥාවකට මාරු වීමක් කෙනෙක්ගේ හිතේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඒ බඳු අන්දමකින් තමයි මේ කමඨහන් සකස් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන සතිපට්ඨානයක් එක අතකින් කියන්න පුළුවන් ඉල්ල වෙලා තියෙන්නේ මෙන්න මේ බඳු දිශාවකට. මෙතන තියෙන අනාත්ම දර්ශනය තේරුම් ගන්න. ඒ සඳහා තමයි අපි කියමු අභ්‍යාස වශයෙන් මේවා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් කෙනෙක් භාවනාවක් කාලාන්තයක් තිස්සේ වඩන්න, විපස්සනාවක් කාලයක් තිස්සේ ප්‍රගුණ කරන්න, ඔන්න ඔබඳු අවබෝධයක් කෙනෙක්ගේ හිතේ පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට අන්නේ ඉබඳු කෙනෙක්ගෙන් දැන් මේ බුදුරජාන් වහන්සේ ප්‍රශ්නේ නැගුවාම අත්තනිච භික්කවේ අත්තනීයේච සච්චතෝ තේතතෝ අනුපලබ්බමානෝ. මහන්නේ මේ ඇතුළත පුජ්‍යලයක් මමෙක් ආත්මයක් නොලැබෙන කල්හි බාහිරත් මට අයිති දෙයක්, මගේ දෙයක්, මා සන්තක දෙයක් නොලැබෙන කල්හි කියලා කියනකොට ඉතින් අනිත් පැයට තේරෙනවා ඔව් ඇත්ත තමයි මේකේ ඇතුළත ගන්න මම කියලා කෙනෙකුත් නැහැ, එළියේ ගන්න මම කියලා දෙයක්වත් නැහැ, මගේ කියලා දෙයක්වත් නැහැ කියලා එතකොට මේ තමන්වත් ප්‍රත්‍යක්ෂ කළා තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අර කලින් කියපු දේවල් හුදෙක් ප්‍රලාප බවට පත් වෙනවා. ඒ කියන්නේ මම කියලා හිතා ගැනීම ප්‍රලාප බවට පත් වෙනවා. එළියේ මාසන්තක දෙයක් තියෙනවා කියලා හිතා ගැනීම ප්‍රලාප බවට පත් වෙනවා. ඊට පස්සේ මේ හා සම්බන්ධයෙන් ඉතාම ගැඹුරු කාරණාවක් අපිට අද මතක් කරගන්න පුළුවන් කාලකාරාම සූත්‍රය අනුසාරේ. මොකද හුඟක් කාලවලට කෙනෙක්ට ඉදිරිපත් වෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ දෙයක් දකින්නකොට කියන්න පුළුවන් ඉතින් එළියේ නම් දෙයක් නැහැ. එළියේ තියෙන දේවල් වෙනස් වෙනවා. ඒතර මේ ඇහත් ඉතින් වෙනස් වෙනවා. හැබැයි මේ දකින්න කෙනෙක් ඉන්නවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වගේමයි කාරණාවක් ඇහෙනකොට එතන ඇසීමක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් අහන්නේ කවුද? අහන කෙනෙක් ඉන්නවනේ කියලා කෙනෙකුට ඉතින් හැඟෙන්න පුළුවන්. ඒ වගේමයි නාසයෙන් ගඳක් සුවඳක් දැනෙනකොට ඒ ගඳ සුවඳ නම් ඉතින් වෙනස් වෙනවා. නාසයත් ඉතින් නැතිලා යනවා. හැබැයි මේ ගඳ සුවඳ දැනගත්ත කෙනා ඉන්නවනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඊළඟට දිවට රසයක් දැනෙනකොට ඒ අන්දමින් රස විඳින කෙනෙක් ඉන්නවා කියලා කෙනෙකුට හැඟෙන්න පුළුවන්. ඒ වගේමයි කයට ස්පර්ශයක් දැනෙනකොට ඉතින් ඒ ස්පර්ශය නම් වෙනස් වෙලා ගියා. හැබැයි ඉතින් ස්පර්ශය දැනගත්තේ දැනගත්තේ මමනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඊට පස්සේ හිතටත් යම්සේ අරමුණක් ආවහම ඒ අරමුණ සමහරවිට තේ නැතිලා ගියා. හැබැයි ඒ අරමුණ දැනගත්තේ මමනේ, මම ඉන්නවා නේද, හිතන කෙනා ඉන්නවා නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් මේ නිසා හුඟක් කාලවට ඔය විඥාණය හා සම්බන්ධයෙන්, විඥානස්කන්ධය හා සම්බන්ධයෙන් ආත්මයක් ස්ථාපනය වීම, ආත්මයක් මුල් බැහැ ගැනීම සෑහෙන ගැඹුරු කාරණාවක්. ඒ නිසා විවිධ මතවාද, විවිධ ලබ්ධීන්, විවිධ ආගම්වල මෙන්න මේ කාරණාව සෑහෙන දුරට පිළි අරගෙන තියෙනවා. කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, එයා තමයි විඳින්නේ, එයා තමයි අත්දකින්නේ, එයා තමයි හිතන්නේ කියලා ඒ කෙනෙක් ඉන්නවා කියලා ආත්ම දෘෂ්ටියකට වැටලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ඉතාම පැහැදිලිව මේ කාලකාරාම සූත්‍රයේ බොහොම ප්‍රබල අන්දමින් ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දට්ඨා දට්ඨබ්බං දිට්ඨං න මඤ්ඤති. අදිට්ඨං න මඤ්ඤති. දට්ඨබ්බං න මඤ්ඤති. දට්ඨාරං න මඤ්ඤති. කියලා මේ විදිහට හතර ආකාරයකින් මේ හිත තුල පහළ වෙන මඤ්ඤණාවන් ගැන දේශනා කරනවා. කියන්නේ කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක්, ආත්මයක් මුල් කරගෙන හිතේ අදහස්, හිතේ පහළ වෙන අදහස්, හිතේ පහළ වෙන සිතුවිලි. ඒකක් තමයි දැකීමෙන් වෙන් වූ දැකිය යුතු දෙයක්. ඒ කියන්නේ දැන් අපි යමක් දිහා බලනකොට එතන දැකීම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හැබැයි අපි හිතනවා මේ දැකීම් ක්‍රියාවලිය පැත්තක තියෙද්දී මේ එළියේ දකින දෙයක් තියෙනවා කියලා. එතන මේ අපි එළියට බාහිරට දෙයක් ආරෝපණය කළා. එළියේ දෙයක් තියෙනවා කියලා ඒ මුල් කරගෙන අපි කල්පනා කරනවා. ඒ මුල් කරගෙන අපි ප්‍රපංච කරනවා. ඒ මුල් කරගෙන අපි හඟිනවා. ඒ මුල් කරගෙන හිතේ මඤ්ඤණාවන් පහළ කර ගන්නවා. නමුත් තේරුම් ගන්න තියෙන්නේ මෙතන මේ දැකීම් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒක මේ හේතුඵල දහමක් අනුව සිද්ධ වෙන දෙයක්. ඇහත් රූපයත් ආපాతගත වුණාම හොඳට ආලෝකයේ සහිත පරිසරයකදී අපේ අවධානයත් එතෙන්ට යොමු වුණාම දැකීම් ක්‍රියාවක් සිද්ධ වෙනවා. නමුත් මේ දැකීම් ක්‍රියාව ගැන අපි අවබෝධයක් නැති නිසා අපි මේ එළියේ දෙයක් දැක්කා, අහවලා දැක්කා, මෙන්න මේ දෙයක් දැක්කා, ලස්සන දියල්ලක් දැක්කා කියලා ඉතින් අපි ඒ තුල මඤ්ඤණා කිරීමක්, ඒ තුන කල්පනා කිරීමක්, ඒ තුල ප්‍රපංච කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඒ බඳු දෙයක් භාගතුන් වහන්සේට නොමැති බව දේශනා කරනවා. දැකීමෙන් වෙන්නු දැකියු දෙයක් ඇතයි නොහඟිත්. එතකොට බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා මේ දැකීම් ක්‍රියාවෙන් පරිබාහිර දකින දෙයක් මුල් කරගෙන ප්‍රපංච නොකරන බව, මඤ්ඤණා නොකරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අදිත්තං න මඤ්ඤති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නුදුටුවක් නොහඟිත්. එතකොට මේ අනේ මට මේක බලා ගන්න බැරි වුණා, මේක අනිවාර්යෙන් බැලිය යුතු දෙයක්, මට බලා ගන්න බැරි වුණානේ, මම දැක්කේ නැහැනේ කියලා මේ නොදකපු එක ගැන මඤ්ඤණා කිරීමක්. එහෙම එකකුත් බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේට නැහැ කියලා දේශනා කරනවා. ඊළඟට දට්ඨබ්බං න මඤ්ඤති. දැකිය යුත්තක් ඇතයි නොහඟිත්. දැන් අපිට දැක ගන්න බැරි වුණානේ, අයියෝ මේක අනිවාර්යෙන් බලන්න ඕනේ, අනිවාර්යම මේක දැකගත යුතුයි. එහෙම දැකිය යුතුයි, අනිවාර්යෙන් බැලිය යුතුයි කියලා එහෙම අල්ලගෙනවත් හිතේ කිසි මඤ්ඤණාවක් නැහැ කියනවා. දට්ඨාරං න මඤ්ඤති. ඊට පස්සේ කියනවා දකින්නෙක් ඇතයි මඤ්ඤණාණු කරයි කියලා. ඒ කියන්නේ දැන් මේ දැක්කේ මම, දකින කෙනෙක් මෙතන ඉන්නවා, එහෙම හිතාගෙන මඤ්ඤණා කිරීමක්, ප්‍රපංච කිරීමක් නැහැ කියලා කියනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේක කොයිතරම්නම් සූක්ෂමව බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්ලා තියනවාද කියලා. මේ අපේ හිතේ පහළ වෙන මඤ්ඤණාව, කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක් මුල් කරගෙන අපේ හිතේ පහළ වෙන සියුම් අන්දමේ මඤ්ඤණාව, සියුම් අන්දමේ දෘෂ්ටි, සියුම් අන්දමේ ප්‍රපංච, සියුම් අන්දනේ, සියුම් අන්දමේ සිතුවිලි. ඉතින් මේවා පහසු නෑ ඇත්තටම තේරුම් ගන්න. මොකද මේවා ඉබේම අපේ හිතේ තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් මුල් කරගෙන යහුසුලුවම පහළ වෙනවා. ඉතින් මේවා තේරුම් ගන්න සෑහෙන හිතේ සාමයක් තියෙන්න ඕනේ. හිතේ පැහැදිලි බවක් තියෙන්න ඕනේ. විපස්සනා නුවණක් අවදි වෙලා තියෙන්න ඕනේ. හොඳ අවධානයකින් අපි ඉන්න ඕනේ. සතියෙන් ඉන්න ඕනේ. අපි සම්පජඤ්ඤයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අන්නේ බඳු පරිසරයක කෙනෙකුට වැටහෙන්න පුළුවන් කොහොමද මේ මඤ්ඤණා හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතමු අපි කැමති දර්ශනයක් දකිනවා. අපේ දරුවෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, කැමති කෙනෙක්ව අපි දකිනකොට කොහමද අන්න එයා දැක්කාන, එයා ආවා, එයා දැන් මට පේනවා කියලා ඉතින් අපි ඒ ඉක්මනටම ඒ තැනත් එක් අල්ලගත්තා. ඒ තැනත්තට තියෙන ෘචි අරුචිකන් ටිකත් අපි මතක් කරගත්තා. එහෙම ඉතින් අලුතෙන් මතක් කරන දේකුත් නැහැ, ඔක්කොම ටික මතක් වෙලා ආවා. ඊට පස්සේ ඉතින් කල්පනා කරනවා. ඊට පස්සේ ඉතින් ඔන්න hina වෙනවා. ඊට පස්සේ ඉතින් ළඟට යනවා. ඊට පස්සේ ඉතින් අතින් අල්ල ගන්නවා. සිප වැරඳ ගන්නවා. ඇයි හොඳයි කන් ඉතින් අපි පාත් වෙනවා. ඉතින් මේවා කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් අපේ හිත මේ විදිහටම තත්ත්වගත වෙලා තියෙනවා. ඉතින් මේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ සියුම් ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න සෑහෙන ගැඹුරකට එහෙනම් අපිට විපස්සනාවක් වඩන්න සිද්ධ වෙවි. ඒ බඳු අවස්ථාවක අපිට පුළුවන් වුණා නම් දිත්තේ දිට්ටමත්タン භවිස්සති කියන මට්ටමක්වත් ඇති කරගන්න. මේ කියන්නේ දැකීම මාත්‍රෙන් නතර වෙන්න. ඒ දැක්කා හැබැයි දැක්ක එක තුල කෙනෙක් ඉන්නවා, පුජ්‍යලෙක් ඉන්නවා, දෙයක් තියෙනවා කියලා මඤ්ඤණා කිරීමෙන් වළකින්න. දැකීම මාත්‍රෙන් නතර වෙන්න. මේ විපස්සනාව පාදක කරගෙන අපිට කළ හැකි නම් ඒ කියන්නේ දැන් අපි ටිකක් කිට්ටු කරනවා මේ බුදුරජාන් වහන්සේ කියන தත්වෙට. හුඟක් වෙලාවට වෙන්නේ අපි දැකීම මාත්‍රයෙන් නතර වෙන්නේ නැතුව දැකපු දෙයක් තියෙනවා කියලා ඒ බාහිර දෙයක් අල්ලගෙන කල්පනා කිරීමක්. දෙයක් අල්ලගෙන ප්‍රපංච කිරීමක්. දෙයක් අල්ලගෙන මඤ්ඤණා කිරීමක්. ඊට පස්සේ අදිත්තං න මඤ්ඤති. ඉතින් එහෙම කරගන්න බැරි වෙලා ඔන්න මේක බලා ගන්න බැරි වුණානේ. දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා අපිට, මම නම් ඒක දැක්කා. ඔබතුමා දැක්කේ නැද්ද? ඔබතුමිය දැක්කේ නැද්ද? ඔබ වහන්සේ දැක්කේ නැද්ද? කියලා අහුවම ඊට පස්සේ අනේ මට නම් බලා ගන්න බැරි වුණා, අපරාදි බලන්න බැරි වුණා. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් මෙහෙම අපි මේ බලා ගන්න බැරි වුණාම ඊට පස්සේ ඒ ගැන කල්පනා කරනවා. දැක්කේ නැණි කියලාත් අපි ප්‍රපංච කරනවා. ඊට පස්සේ දත්තබ්බන්න මඤ්ඤති, මේවා අනිවාර්යයෙන්ම දැකිය යුතු, ඊටාම සාරවත්, ඊටාම යහපත් බාහිර අභ්‍යන්තර කුමක් හෝ දෙයක් තියෙනවා, එය අනිවාර්යෙන් දැකිය යුතුයි. ඉතින් එහෙම අල්ලගෙනවත් මඤ්ඤණා කිරීමක් මේ බුදුරජාන් වහන්සේට, රහතන් වහන්සේට නැහැ කියන. ඊටාම සූක්ෂම කාරණේ තමයි අවසානයේ සඳහන් වෙන්නේ දත්තාරන්න මඤ්ඤති. ඒතර මේ දකින්නෙක් නැත්තම් බලන්නෙක් එහෙමත් දෙයක් නැහැ කියලා මේ තියෙන ශුන්‍යතාවය, ශුන්‍යස తත්වය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ කාරණාවම බුදුරජාන් වහන්සේ කනහා සම්බන්ධයෙන් සුතා සෝතබ්බං සුතං න මඤ්ඤති, අසුතං න මඤ්ඤති, සෝතබ්බං න මඤ්ඤති, සෝතාරං න මඤ්ඤති ආදී වශයෙන් විස්තර කරනවා. ඒ කියන්නේ ඇසුණු දෙයක් මුල් කරගෙන මඤ්ඤණා කිරීමක් නැහැ. ඊළඟට අහන්න බැරි වුණානේ කියලා එහෙම මඤ්ඤණා කිරීමකුත් නැහැ. අනිවාර්යෙන් ඇසිතු දේවල් තියෙනවා කියලා එහෙම මඤ්ඤණා කිරීමකුත් නැහැ. අහන කෙනෙක් ඉන්නවා කියලා මඤ්ඤණා කිරීමකුත් නැහැ. මුතා මෝතබ්බම් මුතං න මඤ්ඤති, අමුතං න මඤ්ඤති, මෝතබ්බං න මඤ්ඤති, මෝතාරං න මඤ්ඤති. ඒ කියන්නේ නාසයෙන්, දිවෙන්, කයෙන් දැනගත යුතු නැත්නම් විඳිය යුතු යමක් තියෙනවා කියලා මඤ්ඤණා කිරීමක්, කල්පනා කිරීමක්, ප්‍රපංච කිරීමක් තථාගතයන් වහන්සේට, රහතන් වහන්සේට නැහැ කියලා දේශනා කරනවා. ඒ වගේමයි ඒවා විඳ ගන්න බැරි වුණා කියලා මඤ්ඤණා කිරීමකුත් නැහැ කියලා කියනවා. අනිවාර්යෙන් ඒවා විඳිය යුති, විඳිය යුතු දේවල් තියෙනවා කියලා මඤ්ඤණා කිරීමකුත් නැහැ කියනවා. ඊළඟට විඳින කෙනෙක් ඉන්නවා කියලා ආත්ම සංඥාවකින් මඤ්ඤණා කිරීමකුත් නැහැ කියලා කියනවා. විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං න මඤ්ඤති, අවිඤ්ඤාතං න මඤ්ඤති, විඤ්ඤාතබ්බං න මඤ්ඤති, විඤ්ඤාතාරං න මඤ්ඤති. හිතට යම්සේ අදහසක් ආවම, හිතට යම්සේ සිතුවිල්ලක් ආවම මේක දෙයක්, මේක මහා දෙයක් කරගෙන මේ ආපු දේ මගේ කරගෙන එහෙම මඤ්ඤණා කිරීමක් තථාගතයන් වහන්සේට, රහතන් වහන්සේට නැහැ කියලා දේශනා කරනවා. ඒ වගේමයි මේවා අනිවාර්යෙන් සිතිය යුතු දේවල් කියලා නැත්තම් හිතන්න මට බැරි වුණානේ කියලා එහෙම මඤ්ඤණා කිරීමකුත් නැහැ කියනවා. ඒ වගේමයි හිතන කෙනෙක් ඉන්නවා කියලා මඤ්ඤණා කිරීමකුත් නැහැ කියනවා. ඉතින් ඒ කියන්නේ මෙතන හුදෙක් අපිට තේරුම් ගන්න තියෙන්නේ ක්‍රියා මාත්‍රයක්, ක්‍රියා පරිපාටියක්, හේතුපත්‍යයන්ගෙන් සකස් වෙවි යන ක්‍රියාවලියක් මිසක් එළියවත් ඇතුළේවත් කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක්, තැනැත්තෙක්, දෙයක් නොලැබෙන බව තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ වා මේ කාලකාරාම සූත්‍රය වැනි ගැඹීර දේශනාවලදී බුදුරජාන් වහන්සේ ඉතාම සූක්ෂමව දේශනා කළා තියෙනවා. ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දික්ඨ සුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී ඒව තාදී. ඒ නිසා ඒ භාගතුන් වහන්සේ රහතන් වහන්සේලා දුටු ඇසූ විඳි දැනගත් දේවල් කෙරෙහි එසේම වෙනසේක කියලා අර තාදී ගුණය ඉස්මතු කරනවා. ඒ බඳු තාදී ගුණයකට එහා ගිය ඊට වඩා උච්චන්න ඊට වඩා ප්‍රණීත ඊට වඩා උත්තරීතර තාදී ගුණයක් ඇත්තෙත් නැහැ කියලා දේශනා කරනවා. ඉතින් අනු අපිට තේරෙනවා මේ කියන කාරණා සෑහෙන්න ගැඹුරුයි. බුදුරජාන් වහන්සේ මේ දෘෂ්ටීන් බැහැර කරන්න ඉදිරිපත් කළ තියෙන කාරණා සෑහෙන්න ගැඹුරුයි. ඒ වගේමයි ඒ වැදී අපේ හුදෙක් මේවා දාර්ශනික පදනමින් පමණක් සීමා කරන්නේ නැතිව වචනවලට සීමා කරන්නේ නැතිව යම් තාක් දුරට ප්‍රායෝගිකව මේවා අපේ අභ්‍යන්තරේ තේරුම් ගන්නත් ප්‍රයම් කළ යුතුයි. ඉතින් ඒකයි ඇත්තටම විපස්සනාවක් එහෙම විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. දැන් ඒ හා සම්බන්ධ යම් කිසි කරුණු ටිකක් ඊට පස්සේ මේ සූත්‍රයේදී ඉදිරිපත් වෙලා තියෙනවා. තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ රූපස්කන්ධය සම්බන්ධයෙන් මේ රූපේ නිට්ටයද අනිත්‍යද? එතකොට ඉතින් භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා අනිත්‍යයි ස්වාමීනි. යම් පනානිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං බන්තේ. මේ එහෙම මේ සියල්ල අනිත්‍ය නම් මේ පේන රූපස්කන්ධය අනිත්‍ය නම් මේක මහණෙනි දුක්ක්ද සැපද්ද? දුකයි ස්වාමීනි. යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන් නූතං සමනුපස්සතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. මහණෙනි මේ දුක්ක් වූ අනිත්‍ය වූ විපරිණාමයකට වෙනස් වීම ලක් වෙන මේ ධර්මයන් එහෙනම් මම මගේ කියලා සැලකීම වටිනවද නැත්නම් මේ ස්වාමීනි කියලා දෙම් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. දැන් මෙතනත් තේරුම් ගන්න තියෙන්නේ මේ පිළිතුරු දීමත් නිකම්ම හුදෙක් ශාස්ත්‍රීය ගෞරවයෙන් පොතෙන් බලලා දෙන පිළිතුරක් නෙමෙයි. මේක නම් තමා වශයෙන් දැකලා දෙන පිළිතුරක් විය යුතුයි. අපිට එකපාරටම මේ සියලුම දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙයි. නමුත් ඒ සඳහා තමයි අපි ප්‍රතිපදාවක් පිළි යුතු වෙන්නේ. ඒ සඳහා තමයි විපස්සනාක් වැඩි යුතු වෙන්නේ. උදාහරණයක් වශයෙන් මම කලින් මතක් කළා වගේ ධාතු මනසිකාරයක් අපි වඩන්න තමයි කෙනෙකුට හිතේ මේ හරස් ප්‍රශ්නයක් පහළ වෙන්නේ කොහොමද? ඒකට මම දැන් මේ සක්මනට මම තමයි ආවේ. දැන් එතකොට මේ සක්මන කරගෙන යද්දි කො මම නෑනේ. දැන් කොහෙද ඉන්නේ මම? කොහෙද ඉන්නේ සත්වේ? කොහෙද ඉන්නේ පුජ්‍යලේ කියලා මේ තමන්ගෙම හිත තමන්ගෙම ප්‍රශ්න කරાવી. ඉතින් ඒක තමයි හරි ලස්සන මේ භාවනාවක විපස්සනාවක අපි නිකන් අර ගුරුවරයෙක් කියනවට පොතේ තිබුණාට බුදුරජාන් වහන්සේ කියලා තියෙනවට ඒක පිළි අරගෙන යෑමක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක පිළිගැනීම ඇත්තටම ඒ කාතකින් කියනවා නම් ඒ ශ්‍රද්ධා මාත්‍රයෙන් සිද්ධ වෙන කටයුත්තක්. නමුත් ශ්‍රද්ධාවට එහා ගිහිල්ලා දැන් කෙනෙක් විපස්සනාවක් නුවණක් දියුණු කරගෙන යනකොට ඒ බුද්ධ වචනේ තමන්ම දැන් මේ ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථාවක්. ඒක මේ හුදෙක් ශාස්ත්‍රීය ගෞරවයෙන් එහෙමයි කියන නෙමෙයි. මේ තමන්ම කාලාන්තරයක් තිස්සේ මේවා හොඳට බලලා බලලා විපස්සනා කරලා කරලා ඒ අනුව දැන් හිත තුල හොඳට තමා තුලත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙලා ධාතු දහන්නක් අපි ගත්තොත් වේදනාවන් පසනාවක් වඩනකොට ඉතින් හිතේ කොහොමද මේ විවිධ වේදනාවන් පහළ වෙන්නේ? කයේ කොහොමද විවිධ වේදනාවන් පහළ වෙන්නේ? ඒවා හටගන්නේ කොහොමද? ඒවා කොතරම් කාලයක් පවතිනවද? ඒවා කොහොමද අහෝසි වෙලා නැතිලා යන්නේ කියලා මේ විදිහට කෙනෙක් විපස්සනාවක් වඩමින් කාලය ගත කරනවා නම් ඉතින් ඒක බලබලා ඒක විමස විමස ඉන්න ඒකට තේරෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා මේ වේදනා කියලා කියන්නේ ස්පර්ශයක් නිසා පහළ වෙන පරිසම්පන්න දේවල්. මේ මුල් වෙච්ච ස්පර්ශයේ මත තමයි වේදනාවේ ස්වභාවය තීරණය වෙන්නේ. සැපදායක වේදනාවකට තුඩු දෙන මුල් වෙන ස්පර්ශයක් සිද්ධ වුණා නම් ඔන්න සැප වේදනාව පහළ වෙනවා. දුකදායක වේදනාවකට මුල් වෙන ස්පර්ශයක් පහළ වුණා නම් ඔන්න දුක් වේදනාව පහළ වෙනවා. උපේක්ෂා වේදනාවකට මුල් වෙන ඒබඳු වේදනාවට තුඩු දෙන ස්පර්ශය සිද්ධ වුණා නම් ඔන්න දුක් උපේක්ෂා වේදනාව පහළ වෙනවා කියලා මේ විදිහට හොඳට මේවා විමසලා බලන්න විමසලා බලන්න කෙනෙක්ගේ හිතේ පහළ වෙන්න පුළුවන් මෙතන කෙනෙක් නැහැ මෙතන පුංචිලෙක් නැහැ මේ වේදනාව තුල කොහෙද කෙනෙක් ඉන්නේ වේදනාව තුල කොහොමද මමෙක් ඉන්නේ මේක මේ හේතුන් නිසා හටගත් දෙයක් නේද කියලා අන්න අවබෝධය එන්න පහළ වුණා නම් එතකොට මේ වේදනාස්කන්ධයත් මම මගේ කියලා සලකා ගැනීම එයාට කරගන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහටම සංඥා ගැන, මේ විදිහටම සංස්කාර ගැන, මේ විදිහටම විඥාන ගැනත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් ඒක අපිට තේරෙනවා මේ විපස්සනාවක් වඩද්දී, සතිපට්ඨානයක් වඩද්දී, එහෙනම් මේ අපිට මේ එක එක ස්කන්ධේ තියෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වීම, ඒ අනිත්‍ය ලක්ෂණය තව තව ප්‍රකට වෙන ඇතැම් විට දුක්ඛ ලක්ෂණයත් ප්‍රකට වීම, ඊට පස්සේ අනාත්ම ලක්ෂණයත් ප්‍රකට වීම, කියන්නේ අපි මේක බලබලා ඉඳීමේදී ඒක හොඳට තේරුම් ගැනීමේදී සිද්ධ වෙන කාරණයක්. ඒක නිකන් අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා නිකන් ආරෝපණය කරන්න, තත්වගත කරන්න, හිතට බලෙන් කාවත් දන්න තන්න වෑමක් නෙමෙයි මෙතන තියෙන්නේ. බොහොම විවෘත මනසකින්, සැහැල්ලු මනසකින්, මධ්‍යස්ත මනසකින්, ඒ ඒකාග්‍ර වෙච්ච මනසකින් මේ කායනුපස්සනාවකදී නම් රූප ධර්මයන්ට අවධානය යොමු කරගෙන ඒ රූප ධර්මයන්ගේ යථා ස්වභාවය මනමින් විමසා බලමින් සිටීමේදී ඇතුළත ඇති වෙන අවබෝධයක්. ඒ වගේමයි වේදනානුපස්සනාවකදී නම් ඒ විවිධ වේදනාවන්ට අවධානය යොමු කරමින් පහළ වෙන සැප වේදනාවට, පහළ වෙන දුක් වේදනාවට, පහළ වෙන උපේක්ෂා වේදනාවට හොඳින් අවධානය යොමු කරමින් ඒවා දිහා දකිමින් වාසය කරද්දී ඒ වගේ හැසිරීම නැවත නැවත තේරුම් අරගෙන දැකලා තමයි යාට වැටහෙන්නේ මේ වේදනාවන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය, වේදනාවන්ගේ තියෙන දුක් ස්වභාවය, වේදනාවන්ගේ තියෙන අනාත්ම ස්වභාවය. ඊළඟට හිත දිහාත් බලනකොට හිතෙත් විවිධාකාර සංඥාවන් පහළ වෙද්දී, රූප සංඥාවන් වෙන්න පුළුවන්, ශබ්ද සංඥාවන් වෙන්න පුළුවන්, මේ ආදී විවිධාකාර සංඥාවන්, ඒ වගේම විවිධ තැනැත්තන් කෙරෙහි, විවිධ දේවල් කෙරෙහි හිතේ ඇති වෙන විවිධ අපි කියමු සංකල්පනාව, විවිධ හැඟීම්, විවිධ ආකල්ප, ඒවත් දිහත් බලද්දී, ඒවත් වෙනස් වෙනව දකින්දී. ତେଣୁ මේ වගේ මේ සංඥා ස්කන්ධය මුල් කරගෙනත් හිත ප්‍රපංච කරන්න යන්නේ නැතුව, කල්පනා කරන්න යන්නේ නැතුව, දිගින් දිකට ඒ ඔස්සේ වැල්ලට අරංගතන්න යන්නේ නැතුව කොහොමද මේ සංඥාවක් ඇවිල්ලා සංඥාවක් හිතින් ඉවත් වෙලා යන්නේ? සංඥාවන් වල පැටලෙන්නේ නැතුව වාසය කරන්න පටන් ගන්න පුළුවන් නම් සංඥා පැමිණේවි, හැබැයි සංඥාවල පැටලෙන්නේ නැහැ. මේවා හුදෙක් මිරිඟුවක් කියලා තේරුම් අරගෙන එහෙම අන්න කෙනෙක් වාසය කරනවා නම් එතකොට සංඥා ටික ටික හිතින් ඉවත් වෙලා හිත තව තව පැහැදිලි වේවි, විනිවිද යන තත්ත්වයක් හිත තුළ පහළ වේවි, හිත තව සැහැල්ලු වේවි. මොකද සංඥා බර හිතින් ඉවත් වෙලා මෙතෙක් කාලයක් හිත පිරීලා තිබුණේ, මෙතෙක් කාලයක් හිත වැල්වට අරන් ගොතගොත හිටියේ. පුංචි හරි සංඥාවක් ආපු ගමන් ඒකට කෙනෙක් ආරෝපණය කරා, පුජ්‍යලේක ආරෝපණය කරා, තැනැත්තෙක් ආරෝපණය කරා, දිගින් දිගට කල්පනා කළා. දැන් එහෙම හිටපු කෙනා විටින් විට අඩියක් පස්සට අරන් බලනවා, මේ ඇවිල්ලා සංඥාවක්, මේ ඇවිල්ලා තාත්තා නෙමෙයි, මේ ඇවිල්ලා අම්මා නෙමෙයි, මේ ඇවිල්ලා දුව නෙමෙයි, මේ ඇවිල්ලා පුතා නෙමෙයි, මේ ඇවිල්ලා බිරිඳ නෙමෙයි, මේ ඇවිල්ලා ස්වාමියා නෙමෙයි, මේ ඇවිල්ලා සංඥාවක් හිතේ පහළ වෙලා තියෙන්නේ. ඔන්න නිකන් අමුතු දැක්මක්, විනිවිද යන බැල්මක්, නිබ්බේධික ප්‍රඥාවක් හිතේ පහළ කරගන්න ඇතැම් වෙලාවකදී අන්න සම්පූර්ණයෙන්ම මේ අර කලින් ඇදිලා ගියේ මේ ප්‍රපංචය, කලින් ඇදිලා ගියේ මේ වැල්වටාරා, කලින් ඇදිලා ගියේ මේ කෙලෙස් ධාරාව එතනම නිකන් නතර වෙනවා, සම්පූර්ණයෙන්ම නිකන් බිඳහෙලනවා. මොකද නුවණින් දැක්කා, අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ කරගෙන නුවණින් දැක්කා. ඒ වගේම ඇතැම් කෙනෙක් හොඳට හිතේ සිතුවිලි වල එන යන ස්වභාවය පහළ වෙලා උකුල් මුගුළු පාලා අපි ඒවට රැවටෙන්නේ නැතුව හිටියොත් ඔන්න ඒක නිකන් අපේ හිතින් ඉවත් වෙලා යන ආකාරය. ඉස්සෙල්ලා නම් එකම රොත්තට ආවේ, එකම පොකුරට ආවේ සිතුවිලි. එතකොට ඉතින් හරි අමාරුයි තේරුම් ගන්න. නමුත් කායනුපසනාවක් වැඩිම හරහා, වේදනානුපසනාවක් වැඩිම හරහා ඒ හිතේ යම්කිසි සංයමයක් ඇති වෙලා හික්මීමක් පහළ වෙලා ඊට පස්සේ දැන් ඔන්න සිතුවිලි එකක් පස්සෙ එකක් වගේ එනවා. එතකොට ඔන්න හොඳට කෙනෙකුට දැක ගන්න පුළුවන් කොහොමද මේ සංස්කාරයක් හටගන්නේ, කොහොමද සංස්කාරයක් වෙනස් වෙන්නේ, කොහොමද තමන් සංස්කරණ නොකර ඉන්නේ, සංස්කරණ කිරීම අඩුවීම හරහා කොහොමද මේ පහළ වෙච්ච සිතුවිලි, මේ චේතනා ඉක්මනටම හිත අතහැරලා යන්නේ. දැන් අන්න ලිහෙන්න ගන්න. කලින් නම් මේ ඔක්කොම පැටලි පැටලි අර අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ ඔක්කොම එකට පැටලිලා තිබුණේ, අවුල් වෙලා තිබුණේ. දැන් මේ පැටලිලි ඔක්කොම දැන් නිහිලිය යනවා, හිතේ බර අඩු වෙවි යනවා, හිතේ තියෙච්ච ව්‍යාකූල තත්ත්වය අඩු වෙවි යනවා, හිත තව තව පැහැදිලි වෙවි යනවා. මොකද සංස්කරණ අඩු වෙලා සංස්කාරත් දැන් ඔන්න පොඩ පොඩ සමනේ වෙවි යනවා. ඉතින් එතකොට යාට තින් තේරෙනවා මේ සංස්කාරයක් කියන්නේ හිතේ පාලන සිතුවිල්ලක් කියන්නේ අදහසක් කියන්නේ චේතනාවක් කියලා කියන්නේ රාගයක් ද්වේෂයක් මෝහයක් කියන්නේ මේ ඔක්කොම ඇවිල්ලා මේ දිගට ඉන්න ආපු දේවල් නෙමෙයි මේව ඇවිල්ලා යන දේවල් ඇවිල්ලා යන දේවල් කලින් නොතිබී පහළ වෙලා ඊට පස්සේ ඉවත් වෙලා යන දේවල් හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තා මම ඉතින් ඒවට අත දාන්න ගියේ නැත්තම් මම අලුතෙන් සංස්කරණ කරන්න ගියේ නැත්තම් මම මගේ කියා ගන්න ගියේ නැත්තම් අන්න ඒව ඉවත් වෙලා යනවා කියලා අන්න කෙනෙක් හොඳට විපස්සනා නුවණකින් දැක්කනම් එයාට තේරුම් ගන්න පුළුවන් මේ සංස්කාර ස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය. ඒ වගේම විඥාන ස්කන්ධය සම්බන්ධයෙන් උත් කොහොමද මේ ඇහැ පාදක කරගෙන දේවල් දකින්නේ? කන මූලික කරගෙන දේවල් අහන්නේ. නාසය මූලික කරගෙන දේවල් සුවඳ ගඳ සුවඳ තේරුම් ගන්න. දිව පාවිච්චි කරලා රස දැනගන්නේ. කය පාවිච්චි කරලා ස්පර්ශයන් දැනගන්නේ. හිත හරහා අරමුණු තේරුම් ගන්න. ඒතර ඒ ඉන්ද්‍රයන්ගේ එතන පහළ වෙන මේ දැනුවත් වීම, දැන ගැනීම තේරුම් ගනිමින් යන්න පුළුවන් නම් එතකොට ඒවා ඒ දැනගත්තා ඉතින් අවසන් වුණා. එතන දැනගත්තා එතන අවසන් වුණා කියලා සමහර විට මේකේ අනිත්‍ය තියෙන අනිත් ස්වභාවය විශේෂයෙන්ම ඔය ආයතන භාවනාවක් වගේ කරනකොට කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ධාතු වල මේ ධම්මානුපස්සනාවකදී බුදුරජාණන් වහන්සේ ධාතු මේ ආයතන හා සම්බන්ධයෙන් විශේෂයෙන්ම දේශනා කළා තියෙනවා. කොහොමද මේ ඒ ආයතන හට ගැනීමත් ඊටත් එහා ගිහිලා මේ ආයතන මුල් කරගෙන සමහර සංයෝජනයක් හට ගැනීමත්. ඒ සංයෝජනය පවා දකින්න පුළුවන්. ඒ කියන්නේ කෙලේශයක් පවා හටගත්තා නම් ඒක දකින්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් භවනාවක් වඩනවා නම් එතකොට මේ ඒ ආයතනයේ තියෙන අනිත්‍ය ස්වභාවයත් ඒ පහළ වෙන සංයෝජනයේ තියෙන අනිත්‍ය ස්වභාවයත් කෙනෙකුට වැටහෙන්න එතකොට අනාත්ම ලක්ෂණයක් තව තව ගැඹුරින් තේරෙන්න ඉඩදීනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මෙතන මේ විදිහට ඒ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළා. තව ටිකක් ඉතින් මේ තත්වය ගැඹුරු කළා නැත්නම් ව්‍යාප්ත කළා තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්දා ඕලාරික සුකුම හීන ප්‍රනීත දූර සම්තික කියලා මේ විදිහට අර 11 ආකාරයක් දේශනා කළා. ඒ කියන්නේ මේ රූපස්කන්ධය කියලා ගත්තාම වර්තමානයේ විතරක් නෙමෙයි ඔන්න අතීතයේ හටගත්ත යම් රූපයක් තියෙනවා නම් ඒ රූපත් අනාගතයේ පහළ වෙන යම් රූපයක් තියෙනවා නම් ඒ බඳු රූපත් වර්තමාන රූපත් ඊළඟට රළු රූපත් සියුම් රූපත් ඊළඟට ඇතුළත රූපත් ඇතුළතයි කියලා සලකන රූපත් බාහිරයි කියලා සලකන රූපත් ඊළඟට හීනයි කියලා සලකන රූපත් ප්‍රණීතයි කියලා සලකන රූපත් කියන මේ දෙආකාරයේම රූපත් ළඟයි කියලා සලකන රූපත් බහැරයි කියලා නැත්නම් ඈතයි කියලා සලකන රූපත් මේ සියලුම ආකාරයේ රූප මේ අන්දමින්ම වේදනා මේ අන්දමින්ම සංඥා මේ අන්දමින්ම සංඛාර මේ අන්දමින්ම විඥාන. ඒ කියන්නේ මේ දැලට අහු නොවන දෙයක් නැහැ. මේ ස්කන්ධ පංචකේ මේ විදිහට අර්ථ දැක්වුවම මේ ස්කන්ධ පංචකයෙන් පරිබාහිර හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්ත කිසිම දෙයක් නැහැ. එතන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යමක් තියෙනවද? මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ස්කන්ධයන් හා සම්බන්ධ මේ ඉදිරිපත් කිරීමට මේ සියල්ල අන්තර්ගතයි. ඒතර ඒ සියල්ලම ඒතර එහෙනම් කොටස් පහකට බෙදලා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. මේ හැම එකක්ම විපස්සනාවකින් හතිබට්ඨානකින් දකින්න. ඒතර යෝගාවචරය තුළ ඇති වෙන්නේ කලකිරීමක්. කලකිරීමක් කියන්නේ මේවා කෙනෙක් පුඤ්ඤලයක් මමෙක් නෙමෙයි මගේ නෙමෙයි කියලා තේරුම් යෑම නිසා අන්න යාට මේවා එපා වීමක්. රූපස්මින් නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංඛාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති. මේ ආකාරයෙන් දේශනා කරනතර මේ දේවල් නැවත නැවත හොඳට තේරුම් ගන්න යාගේ හිතේ නිබ්බිදාවක් පහළ වෙන එපා වීමක් ඇති වෙන්නේ. ඒක වැඩක් නැහැ කියලා තමයි හිතෙන්නේ. තසේ ඒ විදිහට යා අන්න කාලයක් තිස්සේ තේරුම් ගනිමින් වාසය කළා නම් නිබ්බින්දං විරජ්ජති. දැන් අන්න හිත ඒවා කෙරෙහි නිකන් එපා වීමක් ඈත් වීමක් අර දේවල් වල පාට මැකී යාමක් ඒවා නිකන් දුර්වර්ණ වෙලා යාමක් මලානික වෙලා යාමක් අපේ ලොකු සාරංශ කියනවා වගේ ඒක නිකන් ගොජයම් බවට පත් වීමක් ඔක්කොම නිකන් එකට මිශ්‍ර වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඉතින් ඒවා ගැන ලොකු තැකීමක් නැහැ, වැඩක් නැහැ, දෙයක් නැහැ කියලා තමයි දැන් ගන්න. විරාගා විමුච්ඡති. එතකොට දැන් පහළ වෙන්නේ රාගයක් ඇල්මක් වෙනුවට දැන් ඔන්න විරාගයක් පහළ වෙන්නේ. එතකොට ඒ විරාගී මට්ටමකදී තමයි එහෙනම් හිත ඒවෙන් ඉවත් වෙන්නේ. දැන් අපි රාගයක් තියෙනකොට ආසාවක් තියෙනකොට අල්ලගෙන ඉන්නේ, බදාගෙන ඉන්නේ. රාගේ නැති වුනහම හිතේ විරාගයක් පහළ වෙනවා තමයි අතාරින්නේ. ඒකම දැන් ඔන්න හිතෙත් සිද්ධ වෙලා මේ දේවල් වල තියෙන යථා ස්වභාවයේ වැටහීම නිසාම, අවබෝධය නිසාම දැන් අන්න හිතේ එපා වීමක්, කලකිරීමක් ඇති වෙලා දැන් අන්න හිතේ විරාගයක් පහළ වෙලා ඔන්න දැන් විරාගයෙන් නිසාම අතහැරිලා විරාගා විමුච්ඡති. විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. දැන් ඊට පස්සේ ඔන්න හිත නිදහස් වුණා, නිදහස් වූ බව දැනගත්තා. එතකොට මේ කතා කරන නිදහස එකපාරට මේ රහත් වුණා කියන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. අර විපස්සනා ඥාන පෙළ ගැහිලා ආවා, හොඳට නුවණක් දිනු වෙලා ආවා. ඒ නුවණේ තියෙන ප්‍රබලත්වයේ මත යම්සි කාල පරිච්ඡේදයකට හිත නිදහස් වුණා. හැබැයි නැවතත් ඒ නුවණ දුර්වල වුණාම ආයෙත් ඉතින් හිත ගිහින් අල්ල ගනීවි. ඒ නිසා මේ හිතේ පහළ වෙන නිදහස, මේ විමුක්තිය තදංග නුබ්බුති කියන වචනෙන් සූත්‍ර දේශනාවදී දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කැවිල්ලා මේ විපස්සනා නුවණ පවතින තාක් යෝගාවචරයේ කක් දකින්න తాවකාලික නිදහසක්. හැබැයි ඉතින් මේ తాවකාලික නිදහස ලබා ගන්න නැතිව, අත්විඳින්න නැතිව කෙනෙකුට සදාකාලික නිදහසක්, පූර්ණ විමුක්තියක්, පූර්ණ නිවනක් අත්දකින්න හැකියාවක් නැහැ. එහෙනම් යෝගාවචරයේ විපස්සනා වඩාගෙන වඩාගෙන යනකොට මේ තදංග වශයෙන් විපස්සනා නුවණේ මට්ටමට, විපස්සනා නුවණේ ප්‍රමාණයට අද්දකිය හැකි ඒ తాවකාලික නිදහස අද්දකින්න උත්සාහන්ත විය යුතුයි. ඒ නිදහස අද්දකිනකොට ඒ නිදහසක් ලැබුණා කියලා තේරුම් ගත යුතුයි. ඒ නිදහස අත්විඳිය යුතුයි. ඒ නිදහසට යම්කිසි තැනක් දිය යුතුයි. ඒ නිදහස අගය කළ යුතුයි. මුදෙ හුඟක් කලාවට වෙන ප්‍රශ්නයක් තමයි මේ නිදහස ලැබෙන අවස්ථාවේදී කෙනෙක් පුඤ්ජලයක් මමෙක් පිළිමද හැඟීමක් නැති නිසා අපිට මේ නිදහස ගැනවත් කිසිම හැඟීමක් නැහැ. මොකද අපි තනක් දෙන්නේ, අපි වටිනකමක් දෙන්නේ මම ඉන්නවනම්, කෙනෙක් ඉන්නවනම්, පුජ්‍යලයක් ඉන්නවනම්, මට තනක් තියෙනවනම්, මට මුල් පුටුව දෙනවනම් තමයි ඉතින් මම තනක් දෙන්නේ. එතකොට තමයි මම කැමති, එතකොට තමයි මම ආස, එතකොට තමයි මම එතෙන්ට යන්නේ, එතකොට තමයි මම රැස්වීමට යන්නේ. මොකද මට මුල් පුටුව ලැබෙනවා. එහෙම නැත්නම් ඉතින් මම රැස්වීමට ගිහිල්ලා වැඩක් නැහැ. ඉතින් ඔහොම තමයි අපි හිතන්නේ. ඉතින් මේ කතා කරන විපස්සනාවේදී ඒ මට තැනක් තියා මමත් නැත්තම් ඉතින් එතකොට කොහොමද අපි ඒකට තැනක් දෙන්නේ? ඉතින් ඒකයි මේ බුද්ධ වචනයක් අපිට ඇහෙන්න අවශ්‍ය. භාගතුන් වහන්සේගේ දහම අපි තුල හොඳට එක පැත්තක සුතමේ ඥානයක් වශයෙන් තියෙන්නත් අවශ්‍ය. අපි අර ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන යනකොට, විපස්සනාවක් වඩනකොට මේ පහළ වෙන තත්ත්වයන් අපි එක පාටම නිකන් අත්හැරලා දාන්න නැතිව, ඒවැ මම නෑ, කිසි හැඟීමක් නෑ, හරි කම්මැලි, හරි උදාසීනයි, කිසි රහක් නෑ කියලා පැත්තකට දාන්න නැතුව, පුළුවන්ද මේවැ තියෙන වටහ මේවැ තියෙන වටිනාකම පොඩ්ඩක් හරි අපි ඒත්තු ගන්න. මේ බුද්ධ වචනයක් අනුසාරයෙන් අපිට පුළුවන්ද මේවැ තියෙන වටිනාකමට පොඩ්ඩක් හිත යොමන්න? අන්න එහෙම මේ දහම ඇහිලා තියෙනවා නම් සමාහයට ඒ බඳු අත්දැකීමක් ලබද්දී අපිට පොඩ්ඩක් ඒ தත්වය තුළ ඉන්න හිතේවි. ඉන්න හිතේ යම්කිසි ධෛර්යයක් ඇති වේවි. එහෙම නැත්නම් ඉතින් අපි හැමදාම භවනා කරනවා, සමාහයට මේ தත්වයන් නැති වෙනවා, අපි ඒ தත්වයන් මගහරව ගන්නවා. මොකද ඒ தත්වය තුළ මම නැහැ. ඒ தත්වය තුළ මට තැනක් නැහැ. ඒ தත්වය තුළ මට මුල් පුටුව නැහැ. ඒ தත්වය තුළ මගේ කියලා හැඟීමක් නැහැ. ඒ නිසා අපි උත්සාහන්ත වෙන්න ඕනේ මේ විපස්සනා වඩාගෙන යනකොට, විශේෂයෙන්ම මේ පහළ වෙන කිසිවක් උපාදාන නොකරන තත්ත්වයක්, කිසිවක් ඇසුරු නොකරන තත්ත්වයක් යම් හෝ අවස්ථාවක අපිට අත්දකින්න ලැබුණොත්, එකාතකින් මෙතන මේ විපස්සනා නුවණක් අවදලා තියෙන විපස්සනා නුවණ දැන් හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම හිත දැන් උපාදාන නොකර තියෙනවා, හිත කිසිවක් ඇසුරු නොකර තියෙනවා. ඒ නිසාම සියලු අර කියපු රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් දැන් හිත ඉවත් වෙලා තියෙනවා. හිත යම්ස නිදහසක් භුක්ති විඳිනවා කියලා අපි නුවණින් තේරුම් අරගෙන ඒ වගේ තත්ත්වයන් පිළිබඳව යම්කිසි සාධනීය බැල්මකින් බලන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අද ධර්මදේශනාව අනුසාරයෙන් මේ පින්වත්තු යම්කිසි ප්‍රශ්නයක් එමත් නැත්නම් තමන්ගේ කමඨහන් පිරිසුදු කිරීම හා සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ඔව් තෙරුවන් සරණයි. එහෙනම්
ස්වාමීන් වහන්සේ දැන් මේ ditthi upadana පිළිබඳව කොටසෙදී දැන් මේ ධර්මදේශනාව ඇත්තටම ප්‍රධාන වශයෙන්ම අර එක ස්වාමීන් වහන්සේ නමකගේ තිබුණු දෘෂ්ටිගත ස්වභාවය මුල් කරගෙන ප්‍රකාශ වෙච්ච දෙයක්නේ.
ඔව්.
එතකොට මේකට සම්බන්ධ වෙලා ඉන්න අනිත් ස්වාමීන් වහන්සේලාගේ බුදු ගාහනේ අද ප්‍රශ්න අනුව ඒ ස්වාමීන් වහන්සේලා ඇත්තටම එතකොට දෘෂ්ටිගත ස්වභාවයක තියෙන විඩාව ඒක ඒ අය දැකපු නිසා තමයි ඒ ආකාරයට උත්තර දෙන්නේ. තව බුදුදහසේ අහන ප්‍රශ්න වල නමුත් දැන් මේ ප්‍රශ්නෙට මූලික වෙච්ච ස්වාමීන් වහන්සේට මේ දේශනාවේ ගත හැකි යමක් තියෙනවද මට හිතන්නේ. මොකද මෙච්චර කොච්චර මේක පැහැදිලි කළා උපාදාන රහිතව සිතක් අත් දකින්න තාක්කල් ඒකෙන් ගැලවෙන්න බැහැ ස්වාමීන් වහන්සේ.
ඔව් එහෙමත් කියන්න පුළුවන්. මොකද අත්දැකීමක් නැහැනේ.
ඔව් එතකොට දැන් මේ ආකාරයට අපි දැන් ධර්මදේශන ඇහුවා. කවුරු හරි සුළු මොහොතකට හෝ උපාදාන වලින් තොර සිතක ස්වභාවයක් අත්දැකේ නැත්නම් මේ දේශනාවලින් කොහොමද ප්‍රයෝජනයක් ගන්නේ? ටිකක් අපහසු ස්වභාවයක් තියෙනවා නේද
කියන්නේ. ඔව් ඒක හරි. නෑ ඔව් දැන් වෙලා තියෙන්නේ දැන් අපි දැනගෙන යන එක හොඳයි නොදැන යනවට වඩා. ඒ කියන්නේ අපි නොදැන ගිහිල්ලා අර මං කිව්වා වගේ බඳු තත්ත්වයක් අත්දැක්කත් එයාට මේකේ වටිනකමක් තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ නිසා යා භාවනා කරද්දී දැනගෙන ගියා නම් මෙන්න මෙහෙම හැකියාවක් ඇති වෙන්න පුළුවන් හිතේ. ඒකට මම සාදර විය යුතුයි කියන හැඟීමක් එයාගේ හිතේ පසුබිමේ අහලා කලින් දැනගෙන තිබුණා නම් ඒක වටිනවා. ඊට පස්සේ අනිත් එක තමයි තමන්ට හිතේ දෘෂ්ටියක් පහළ වෙලා තියෙනවා නම් ඉතින් මේ වගේ දේවල් ඇහෙනකොට පොඩ්ඩක් නිකන් ආපස්සට හැරිලා බලන්න ඉඩ තියෙනවා. දැන් ඒ කියන්නේ අපිට කියන්න බෑ දෘෂ්ටියක් අපි දැන් අපි කාටත් දෘෂ්ටි තියෙනවා. ඒ කියන්නේ පෘථග්ජන භූමියේ දෘෂ්ටි ඇති කෙනෙක් නැහැ කියන්න බෑ. පෘථග්ජන මත් ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ සක්කාය දිට්ඨි ඉවත් වෙන්නේ සෝතාපන්න මට්ටමකදී කියලානේ කියන්නේ. ඒ කියන්නේ ආර්ය භූමියකට පත් වෙන තාක් හැමෝගෙම හිතවල සක්කාය දිට්ඨි ඉතින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක පාදක කරගෙන තවත් නොයෙකුත් දෘෂ්ටි අර කියපු වගේ දිට්ටි ස්ථාන අරවා නිසා ඒක මත පාදක කරගෙන තවත් දෘෂ්ටි තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙම ඉඳලා තමයි ඉතින් අපි කවුරුත් පටන් ගන්න. ඉතින් ඒ බඳු අපිට තමයි ඊට පස්සේ මේ බණ ඇහෙන්නේ. හැබැයි ඉතින් අපි අපේ හිතේ දෘෂ්ටි තියෙනවා කියලා මේවා නොහා ඉන්න නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙහෙමත් එකක් තියෙනවලු මාත් ඉතින් ගල්ලා බලන්න ඕනේ කියලා ඊට පස්සේ ඉතින් වෑයමක් දරන්නයි තියෙන්නේ. ඉතින් වෑයමක් කියන්නේ මුලින් පටන් ගන්න මේතින් දෘෂ්ටි සහිතව. දැන් සත්ව සංඥාවකින් අපි පටන් ගන්න කුංජල සංඥාවකින් ඒ කියන්නේ යම් දෘෂ්ටියක් සහිතව තමයි පටන් ගන්න. කරන්න දෙයක් නැහැ ඉතින්. හැබැයි ඉතින් මේ ධහමේ තියෙන ආශ්චර්යය තමයි මේ දෘෂ්ටි කපාගෙන යනවා ඉතින්. දෘෂ්ටි අතහැරගෙන යනවා. දෘෂ්ටි විනිවිද යනවා. ඒ බඳු හැකියාවක් මේ විපස්සනාවක තියෙනවා. ඒතර විපස්සනාව සතන් විට උපමා කරන්නේ හරිය නිකන් අතිශය තියුණු ආයුධයකට. ඒතර ඒ තියුණු ආයුධයකට හැකියාව තියෙන අය ඔක්කොම දෘෂ්ටි වැල් කපාගෙන යන්න. ඒ දෘෂ්ටි බන්ධන ඔක්කොම කපාගෙන යන්න. ඒ නිසා අපිට තියෙන්නේ නුවණ දියුණු කරන්න නැත්නම් විපස්සනාව දීර්ඝ කාලයක් තිස්සේ වඩන්න. ඒතර ටික ටික මේක මේ දෘෂ්ටි වැල් කැපි කැපි යාවි. ඒ යම් වෙලාවක ඔක්කොම ටික කැපිච්ච වෙලාවක අර වගේ බක් ගාලා ඔන්න එළියට ඒවි නිකන් නිදහස් වේවි. එතකොට ඔන්න නිකන් මොකද්ද එකක් වුණා වගේ හැංගේවි. ඉතින් ඒකටත් ඉතින් බය වෙන්නේ නැතිව තව තව ඒක ප්‍රගුණ කරනවා නම් ඒ తত্ত্বය තව තව දියුණු කරනවා නම් එතකොට ආයෙත් තේරෙන්න පුළුවන් ආ දැන් නම් මොකද්ද එකක් වෙලා තියෙනවා. හිත නිකන් හරි සැහැල්ලුවක් වෙලා තියෙනවා. ඉතින් නිකන් පාවෙනවා වගේ දැනෙනවා. කොහෙවත් පිහිටපු ගතියක් නැහැ වගේ දැනෙනවා. කියලා අන්න එයාට ඒක කාලයක් ඒ தත්ත්වය අත්විඳිනකොට තමයි තේරෙන්නේ ආ මෙන්න මෙහෙම එකක් දැන් මගේ හිතෙත් තියෙනවානේ කියලා නະ Tamanට පොඩ්ඩක් නිකන් ඇස්සරලා බලන ගතියක් තියෙනවා. මොකද එහෙම හැඟීමක් Tamanගේ හිතෙත් තියෙනවා කියලා තේරෙන්නත් මේ වගේ බණක් ඇහෙන්නවා. නැත්නම් ඉතින් අපි ඒක ගණන් ගන්න නැහැනේ. නැත්නම් අපි ඒවට කිසි තැනක් දෙන්නෙත් නැහැ. ඒක කවුරු හරි මෙහෙම බුදුහාඳුරන්ගේ බණ පොඩ්ඩක් විස්තර කරනකොට තමයි තේරෙන්නේ මේ බුදුහාඳුරු කියපු එක දැන් මගේ හිතෙත් පොඩි වෙලාවකට තියෙනවානේ. ඒකද මා ගාවත් තියෙන මා ආයෙත් පොඩ්ඩක් මේක බලන්න ඕනේ. මම ආයෙත් පොඩ්ඩක් භවනා කරලා මේ தත්තෙට හිත ආරම් බලන්න ඕනේ කියලා ඔන්න එයත් උත්සාහන්ත වෙලා බලනවා මේක මට ගන්න පුළුවන්ද? මේක ආවට පස්සේ තව පොඩ්ඩක් ඒකේ ඉන්න පුළුවන්ද? මේ කියන එකමද මාත් මේ අත්දකින්නේ කියලා අන්න එයා නිකන් පරීක්ෂණයක් තමම්ම වශයෙන් කරන්න බලනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ එකපාරටම ඉතින් කෙනෙක් හැමෝටම මේ දෘෂ්ටි නැතුව මේවා අහලා මේව කරන්න හම්බෙන්නේ නැහැ. දෘෂ්ටි සහිතව තමයි ඕන කෙනෙක් මුලින්ම අහන්නේ. පස්සේ පස්සේ හැබැයි වැඩේ කරගෙන යනකොට මේකත් එක්ක අනුගත වීමක් මේකින දහමට ටික ටික ලඟ වීමක් කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්.
ඒ වගේම සම්මත භාවනා කරගෙන යනකොට උනත් ඒ භාවනා කරන අය සමතය අනුසාරයේ විවිධ දෘෂ්ටිවලට උපක්ලේශ කියන සේවා දෘෂ්ටිගත උනොත් එතකොට ඒ වගේ අයට එතකොට කොහොමද මේක මේ
ඒක තමයි. ඇත්තටම දැන් ඒක හරි සියුම් එකකින් කියනවා නම් බන්දුජිය මහත්තයා මතු කරන කාරණේ ඉතාම වැදගත්. මොකද දැන් හිත සමාධිමත් වුනහම ඒකෙත් තියෙන ලොකු සුවයක්. ඒ බාහිර සාමාන්‍ය කාම ලෝකෙන් හිත ඉවත් වෙලා ඊටාම සුවසේ වාසය කිරීමේ හැකියාවක් කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකට කෙනෙක් ප්‍රිය කරන්නත් පුළුවන්. ඒකේ වටිනාකමකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා ඔකට ඔකේ තුල ඉන්න බය වෙන්නත් එපා කියලා තියෙනවා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඔකේ හිටියයි කියලා හැබැයි කෙලස් නම් කැපෙන්නේ නැහැ. නුවණක් නම් දිනු වෙන්නේ නැහැ. ඔකේ යම්සිතාවකාලික ditthadham සුඛයක් නම් තියෙනවා කියලා තමයි අර දෙපැත්තටම කියලා තියෙනවා. ඉතින් එතකොට කෙනෙක් තේරුම් ගන්න ඕනේ මම මේ ධානයේක වේවා මේ සමාධියේක වේවා හැබැයි සුවයක් තියෙනවා ඒක මම දැන් අත්දකිනවා. හැබැයි ඉතින් මේක හිටියා කියලා ඉස්සරහට යෑමක් නැහැ. මේක හිටියයි කියලා මට తాවකාලික වින්දනයක් මිසක් සදාකාලික නිවීමක් දක්වා මේක අරගෙන යන්න බෑ. මම එහෙනම් ඊට එහා යා යුතුයි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ தත්වය සල්ලේකයක් මේ தත්වය තුළ සල්ලේකයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේ සමාධියක් තුල වාසය කිරීම තුල සල්ලේකයක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලස් කැපීමක් ලියා හැරීමක් ශේකර හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඉතින් මම උත්සාහන්ත වෙන්න ඕනේ මේ தත්වයට සීමා නොවි තව එහාට යන්න කියලා. අන්න එයා එහෙනම් දැන් ඊළඟ පින්ම නැත්තම් ඊළඟ පීවර ගන්න ඕනේ. එතකොට තමයි අන්න විපස්සනාවකට එයා පෙළ ගැහින්නේ. එයා උත්සාහන්ත වෙන්නේ. මොකද්ද මේ විපස්සනාවක් කියන්නේ? මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ මේ තව දේශනා කරලා තියෙන්නේ? සමාධියට එහා ගිහිල්ලා මොකද්ද දේශනා කරලා තියෙන්නේ? අන්න එයා එතකොට සමාධිය පැත්තකට දානවා. සමාධිය දැන් එයා ප්‍රයෝජනෙට ගන්නවා කෙලිම විපස්සනාව දියුණු කරන්න. එහෙම නැතුව සමාධිය තුල පැලපදියම් වෙන නෙමෙයි. එහෙමත් නැත්තම් කියනවා නම් අම්බලම ගේ කරගන්නවා වෙනුවට අම්බලම తాවකාලික නිවහනක් කරගෙන ගමන ඉදිරියට යන්න දැන් වෑයම් කරනවා.
ඒ වගේම සමිතවස දැන් විවේකීව ඉඳ සිත ඇසුරු කරගෙන දැන් ඉන්ද්‍රියන් හරහා කියන්නේ අසහරා වූ අනහරහා ඉඳ දේවල් ඔස්සේ සිත දැන් බොහෝ සියයට අඩුවකට වැඩියම පැටලෙන්න යන්නේ නැහැ.
මේක
මොනවා හරි ස්වභාවයකට කියන්නේ උපාදාන කරද්ද සංකාර කරද්ද යනවා නම් ඒක එවෙලම තේරිලා එතනම නවතිනවා. නමුත් ඇස්තක පියාගෙන හිටියොත් සිතහරහා විඳාකාර පොඩි වෙලාවක ඒකත් දැන් රූප නැවෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොටම ඒක දකිනවා. දැකලා ඒක නැති වෙනවා. ඔබවහන්සේ අර කියපු ආකාරයට අනාගත රූප හෝද අතීත රූපද එහෙම දෙයකට, ඒ කියන්නේ මේක කිසිම අවස්ථා ගැළපීමක් කරගන්න බෑ.
හරි.
එතකොට ඒක මොන වගේ ස්වභාවයක්ද? ඒකත් එක්ක සංකාර කිරීමක් හෝ දිගින් දිගට යෑමක් නෑ. නමුත් ඒකත් අර සිතේ මතුවෙන කොටම දකින්න දකින්න කොටම නැති වෙලා යනවා.
හරි.
ඉතින් ඒක කිසිම අවස්ථා සම්බන්ධයක් හොයාගන්න
හරි. ඒක ගැටලුවක් නෑ. මොකද දැන් අපිට ටිකක් වෙලා හිතේ රැඳුනොත් තමයි අපිට හොයාගන්න පුළුවන් අවස්ථා සම්බන්ධයක්. මේක මේ අතීතයේ වෙච්ච දෙයක් මුල් කරගෙන පහළ වෙච්ච සිතුවිල්ලක්ද, නැත්නම් ඒ අතීතයේ වෙච්ච දෙයක් මුල් කරගෙන පහළ වෙච්ච සංඥාවක්ද කියලා වෙන්වෙන් වශයෙන් අඳුනගන්න පුළුවන් වෙන්නේ හිත තුළ යම්සි වෙලාවක් එයා පදිංචිලා හිටියොත්. නමුත් දැන් පස්සේ පස්සේ ඒවා රැඳෙන්නේ නැහැ. අපි බලනකොට මේගොල්ලෝ යනවා. ඉතින් එතකොට ආයි පස්සෙන් දුවගෙන ගිහිල්ලා ඔයා කොයි જાතියෙක් කෙනෙක්ද කියලා එහෙම අහන්න අවශ්‍ය නැහැ. තේරුම් ගන්න එහෙම යන්න අවශ්‍ය නැහැ. තියා ගියානේ දැන් කරදර ඉවරයිනේ. දැන් ඉතින් ආයෙ සැහැල්ලුවෙන් ඉන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් උතන අර උපාදාන රහිතව අනිශ්චිතව වාසය තව තව පුළුල් වීම, ඒක තව තව වැඩි දියුණු වීම. ඒ තුල අරගොල්ලෝ දැන් මෙතෙන්ට වැද්ද නොගැනීම නේද? දැන් හිතන්න අපි දැන් අපේ හිත එන්න එන්න පිරිසුදු නම්, එතකොට ඒ පිරිසුදු හිතට දරන්න බෑ අර කුණු කැලි ටික, නැත්නම් ඒ ගොරෝසු කැලි ටික, ඒ උපාදාන ටික දැන් මේ හිතට දරන්න බෑ. මොකද දැන් හිත සාමාන්‍යයෙන් තියෙන්නේ පිරිසුදුව. ඒතර ඒ පිරිසුදු හිතට පුංචි ලපයක් වැටුණත්, පුංචි තීන්ත පැල්ලමක් වැටුණත්, පුංචි දූවිලි කැලලක් වැටුණත් අන්න යාට තේරෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් හිත තුළ ඇති වෙවි. අපි තව තව පිරිසුදු හිතක් පවත්වන්න.
හඳුනාගෙන ඒක අත්හැරියට සමහරක් විට සිතෙක් මතුවෙලා එන, ඒ කියන්නේ අනාගතයට හෝ අතීතයට සම්බන්ධ දේවල් නෙමෙයි. නමුත් ධර්මයට සම්බන්ධ විතර්ක සමහරක් වෙලාවට වෙන ටික 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 කරගෙන යනවා.
හරි හරි.
ඒක සතිය දැක්කොත් නවතිනවා.
හරි. සම්පූර්ණද? ඒ කාරණේත් ඇත්තෙන් දැන් ඕකේ කොච්චර ලස්සනද කියනවා නම් මේ ඔය ඔක්කොම ඉතින් දේශනා කරලා තියෙනවානේ මේ බුදු දේශනාවේ. ඒක හරි ලස්සන. දැන් අර පංසු දෝවක සූත්‍රයේදී ඔය කාරණාවත් බුදුන් වහන්සේ මතක් කරනවා. මාන්නේ මෙන්න මෙහෙමයි, උලින්ම තියෙන ඕලාරික උපක්ලේශ. ඉතින් ඕලාරික උපක්ලේශ වශයෙන් පෙන්වන්නේ කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත. ඉතින් කෙනෙක් ඒ ඕලාරික දුෂ්චරිත ටික අයින් කරනවා, ඕලාරික උපක්ලේශ ටික අයින් කරනවා. ඊට පස්සේ කියනවා අන්න දැන් එනවා මජ්ජිම සහගතා උපක්ඛිලේසා, මධ්‍යම ගණයේ උපක්ලේශ එනවා. ඒ තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඊට පස්සේ ඉතින් ඒ ටික තේරුම් අරගෙන ඒකත් ඉවත් කරනවා. ඊට පස්සේ එනවා සුකුම සහගතා උපක්ඛිලේසා, සූක්ෂම අන්දමේ උපක්ලේශ. ඒවා තමයි ඉතින් ගෙවල් දොරවල් ගැන, යාන වාහන ගැන, අඹ දරුවන් ගැන, එහෙමත් නැත්නම් මේ තමන්ගේ රට ජාතිය ගැන, ඥාතීන් ගැන, එහෙමත් නැත්නම් ලාභ සත්කාර ගැන, තමන්ගේ නිරෝගී බව ගැන, එහෙමත් නැත්නම් තමන් ගැන අනිත් අය කොහොම හිතාවිද, ඔය වගේ තමන්ගේ මොකද්ද කීර්ති රාවේ ගැන, ඔන්න ඔයගේ ඉතාම සූක්ෂම මට්ටමේ විතර්ක එනවා. ඒවත් බැහැර කරනවා කියනවා. ඔන්න ඔය ටිකත් ඔක්කොම බැහැර කරාට පස්සේ දැන් ඔන්න බඳුජීව මහත්තයා කියන එක එනවා, ධම්ම විතක්කා වසිස්සන්ති, ධර්මය හා සම්බන්ධ විතර්ක පහළ වෙනවා කියලා කියනවා. එතකොට මේ ධර්මය අර කිව්වා වගේ මේක නිකන් බෙහෙතක්. එතකොට මේ බෙහෙත පාවිච්චි කරන්නත් අවශ්‍යයි. ඊට පස්සේ හිමීට ඒකත් පැත්තකින් දෙන්න අවශ්‍යයි. එතකොට මේ තාම රහත් වෙලා නෙමෙයි. දැන් හිතේ විතර්ක නැති තත්වයක් අත්දකින්න නම් ඒ ධර්මය හා සම්බන්ධ විතර්ක ටිකත් පැත්තකින් දෙන්න අවශ්‍යයි. එතකොට අන්න හිත සංසුන් වුණා, හිත නිශ්ශබ්ද වුණා, හිත නතර වුණා, හිත පැහැදිලි වුණා, හිත සැහැල්ලු වුණා. ඊට පස්සේ ඉතින් ආයෙත් යම්සේ ධර්ම විතර්කයක් පස්සේ ඉතින් මතු කරගන්න වේවි තව ටිකක් ඉස්සරහට යන්න. හැබැයි ඉතින් ඒ හැම වෙලාවකදීම මේක අර ප්‍රයෝජනීය වෙනස පාවිච්චි කිරීමක් තමයි පේන්න තියෙන්නේ. හිතේ මාපර සැකයක් ඇති වුණොත් ඔන්න ආයි අර ධර්මයේ ටිකක් විමසලා බැලුවා, දේශනාවකට අහුම්කන් දුන්නා. එතකොට අන්න ආයි අපේ හිත පිරිසුදු වුණා. දැන් ඉතින් ආයෙත් සංසුන් වෙන්න තියෙන්නේ නේද? හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව 6
තෙරුවන් සරණයි.
ඔව්
සොයිනාස වටා මේ
එදා අධ්‍යක්ෂින් එක්ක ලැබුණු ගැටලුවක් ඉදිරිපත් කරන්න කතා කළේ.
ඔව්.
සවන්නස දැන් සක්මන් භාවනාවයි පරයන්කයයි දිනදා සේරම එකට ගත්තාම අර අවස්ථා තුනක් මම දකින්නේ. ඒ කියන්නේ සක්මන් ඒවා පටන් ගන්න ඉතිම අර ඒ කියන්නේ මුකුත් අරමුණු නොකර දැනට පයින්නවා නිකන් ටග්ගාලි ගිහින් එතන ඉන්නේ. ඒ කියන්නේ මේ දේවල් වෙනවා. ඒ කියන්නේ වචනෙන් කියන්න බැරි කියන එකත් ඒක මේ එතන තමයි ඉන්නේ. ඒකකොට ඒකම අර ඇතුල කතා ගොඩක් බොඳ වෙලා තියෙන්නේ. ඒකම ඒකට සමානට බොඳ වුණු කතාව පරිසරයෙන් අවට කර කියන්නේ
ඒ ටික ඇහුන්නේ නැහැ මග ඇහුන්නේ
නැහැ ඒ සානසේ කියන්නේ දැන් ඇහෙනවා සානස
ඔව් දැන් ඇහෙනවා
ඒ කියන්නේ මම අවස්ථා තුනක් මේ කියන්නේ දිනදා වැඩත් එක්ක පරියන්ක සක්මන් කරද්දී තුනේදීම දැක්ක තුනක් ගැන කිව්වේ
ඔව්
එකක් තමයි අර ඒ කියන්නේ සක්මන් පටන් ගනිද්දී පරියන්ක පටන් ටග්ගාලාර අරමුණු කිසිත් නොකරන ඒ කියන්නේ මේ වචනෙන් කියන්න දෙකට තරක් කියන්න බැරි තැන ඒ කියන්නේ සේරම අපටේ කරගෙන මයිම් තරක ඉන්නේ එතකොට ඒකම ඇතුලේ කතාව ගොඩාක් පොඳු වෙලා තියෙන. එතකොට ඈතට ගිය කතාවක්. ඉතින් සමහර වෙලාවට ඒ කතාවක් පසුබිම් වෙනවා. ඒකම අරමුණු නැති තැනත් එක්ක ඒ එහෙම එන අවස්ථාවක් තියෙනවා. අංක දෙවෙනි අවස්ථාවක් විදිහට. ඊට පස්සේ ආයෙත් තියෙනවා අර බොඳ වෙන එක බලනවා. සිතුවිලි හඳුනාගෙන ඉන්න මේ මොනවාද මේ ඒ කියන්නේ සමහර වෙලාවට එපාදාන වෙච්ච සිතුවිලි නම් ඒව හඳුනාගනි ඒ බොඳ වෙනවා කියලා දැනගෙන සිතුවිලි එක දෙක තුනක් වගේ යනකොට ආමික මේ බොඳ වෙන එකකනේ අඳුරගෙන ඉඳලා තියෙන්නේ කියලා ආයෙ පයින්නවා අරමුණු නැති තැනට වගේ.
හරි.
යම වෙන තියෙන්නේ.
හරි.
දැන් මේ වගේ සංසාර ඉතිනදා දැන් කතා බහ කරනකොට සමහර අය දැන් මට දැනගන්න වුණා මේ එළිය මගේ මාතෘකේ ඉන්නකො කයිකින් මේ කතා කරද්දි එක වගේ දැන් මට දැන් උගන් කතා කර දවසට යනකොට තේරෙනවා මේ ආ මෙයාගේ මේ පරිවැඩියක් එනකම් බලාපොරොත්තු වෙන හිතේ ආපු මේක ටක් ගන්න පේනවා.
හ්ම්.
ඒ කියන්නේ මේ ආ මෙන්න මෙතන ඇලෙන්ඩ හදනවා කියන එක මේකට. ඊට පස්සේ ටක් ගාලා මම කරපැඩේ ඒ කියන්නේ ඒ කතා බහ අඩු කරලා මේ ඒ තැන මෙයා කරගත්තා. ඊට පස්සේ දැන් ආයෙ තව එකක් වුණා. දැන් මේ මම දෙවර මේ සබා කියන කිසිම දෙයක් මේ වෙලාවට දැන් අර මේ අර ගොඩක් වෙලාවට අර කියන්නේ අරමුණු මේ කියන්නේ යමක් කරාට ඒ කියන්නේ එක දෙන එකක් තියෙනවා ඒකත් එක්ක මේ කතා දෙතිලි නෑ නමුත් ඇතුලේ.
හරි.
එහෙම අවස්ථාවක දැන් කෙනෙක් මට පරිවිඩියක් කරනවා. අතම ඒක තියෙන්නේ ඉතින් මේ කාලෙක මම සාමාන්‍ය කතා නොකර ඉඳපු කෙනෙක් පස්සේ මේ පරිවිඩියක් කියලා තියෙනවා. ඒ පරිවිඩිය මම මුලින් බලද්දිම එක පාරක් මට හිතේ පේනවා මේ හිත පීඩාවකටපත් වුණා. ඊට පස්සේ ඒක මම බලනවා මේ පරිවිඩිය තිබුණේ ඉතින් මේ කියන්නේ යම්කිසි අවබෝධයක ඉන්නවා කියලා ප්‍රකාශ කරපු කෙනෙක්. ඉතින් ඒක නක් කියලා තියෙන කිත් තිබුණා මේ ඒ කියන්නේ ලංකාවේ ලස්සන පැත්තක තමයි කෙනත් ඉන්නේ. එතකොට මේ පැත්තේ ඉන්න අය දෙවිලෝකෙන් ඇවිල්ලා මොන දෙවිලෝකේ තෝරගන්න පුළුවන්කම තියෙද්දී මේ මනුස්ස ලෝකේ තෝරගන්න. එතකොට යාර දෙවිලෝක වගේ මැවිච්ච හින්දා කියලා දැන් මෙයාලම වර්ණා කරගෙන ඉන්නේ. ඉතින් මට ඒක දැන් මම ඒක නිකන් දැක්ක ගාම දැන් මට තේරුණා අර මම හිතපු ස්වභාවයයි එකපාර මොකද්ද නිකන් දෙයක් ඇතුළට ආවා කියන එක. කියන්නේ මේ කාර්යවත් සංඥාවක් ආවා වගේ. එතකොට මේ මම දැන් කල්පනා කරනවා දැන් මේ මොකද පීඩාවක් කරෙත් කියලා. මේ පීඩාව තමයි ඒක කියුවේ. එතකොට ඉතින් මට දැන් එන එතකොට සංසස ආවත් දැන් මේ ගැටලුවත් කියන්නේ එනවා දැන් මේකට මම දැන් තේරීමක් නේ ඒ අයව ආශ්‍රය කරන්න නොකර ඉන්න පුළුවන් ඇක් කරලා ඉන්න පුළුවන්. එතකොට දැන් සාරණාංශය මට මේ කියන්නේ දේශනාවලදී කමටා සුද්ධ කරගෙන ආලා තියෙනවා. දැන් මෙහෙම ඉන්න එපා පොඩක් දාලා බලන්න කොහොමද මේ හිත හැසිරෙන්නේ කියන එක. ඉතින් මම බැලුවා හරි දැන් බලන්නත් ඕනේ. ඉතින් මම දැන් මෙහෙම එකක් කියනවා. දැන් මම හිතපු ස්වභාවය එකපාරට වෙනස් වෙලා එතන ඉතින් තියෙන්නේ දැන් මේ කියන කේදී මට ඒක අනුකූල නැහැ කියන එකක් ඇතුලෙන් එන්නේ. يعني මේ කියන විදිය වෙන්නේ කොහොමද මේ ඉතින් මේක ඒකට මට එනවා දැන් මට උපකාර කරපු කෙනෙක් මේක නාට කිය යුතුද නැද්ද? දැන් මම ගොඩ මාස කීපයක් එක දිවසගෙන ඒ කියන්නේ මම දන්නේ නැහැ කියන මම පළ ඒව ගැන මම විස්තර කරන්න දන්නේ නැහැ. ඒ වුණාට මට දැන් මගේ ඇතුලේ මම බන්න ඕන මගේ පිළිවෙත පුරෝ මෙයා කරගන්න මේකෙන් බාධාක් වෙනවද නැත්ද? මට ගැටලුවක් ආවා. දැන් එහෙම දාන්න කිව්වට අපි සමහර වෙලාවට ඒක තේරියම් වන්නේ සයින්හස. මොකද ඒ හැම පුද්ගලයාගේම යාළුවෙක් හිතනාගත්තු තියෙනවත් එයා හිතනා මම හරි කියලා.
ඔව් ඔව්.
ඉතින් එතකොට මම කල්පනා කළා ඒක මගේ මම ගිහින් කුණු දාගන්න එකක් කරන්න.
ඔව් ඔව්. ඒක හරි.
අහ කියන කුණු මොකද ඒක නාද සමහරවිට අපේ හිතේ තිබුණාට මෙයා නිවැරදි කරන්න ඕ. එහෙම නෙමෙයි කියන්නේ මේක වැරදි කිය. මොකද ඒකේ තේරෙනවා දැන් එහෙම දෙවිලෝක තේරිල්ලක් නැහැ කාටවත්. මොකද හිතේ උපදින එකට අනුකූලු නෙකන ඉපදෙන්නේ. ඒක නා හිතට යටයි ඒක පොඩ සිතුවිල්ලට. කවදාවත් හිතන්නේ කියන්නේ මම තෝරගෙන දෙවිලෝක කියන්නේ එහෙම තමයි මේ හේතු ඵලයකට හින්දා නෙවෙන්නේ. ඉතින් මං කල්පනා කළා අනිත් එක දැන් එහෙම කියනකොට මම දැන් මේ පැත්තටම ගියාම ඒ පැත්ත හිටපු පේරාදෙනිය මල්පත්තේ ලස්සනම පැත්ත. ඊට පස්සේක ආරක්ෂක කුටිය හිටපු එක්කෙනෙක් කියනවා මේ රටේ ඉඳලා වැඩන්නේ කියලා. දැන් දෙවි ලෝකේ ඇවිල්ලා ඒ කියන්නේ කෙනෙකුට ඒක අපායක් වෙන්න හිතන විදියනේ.
ඔව් අනිවාර්යයෙන්.
ඉතින් මං කල්පනා කළා ඉතින් මේ යමක් දැන් අපි දැන් මට තේරෙන සංසි යමක් අපි කෙනෙකුට යවා තිය තුල තේකනගේ මානසිකත්වයේ ගැප් වෙලා තියෙනවා. දැන් මගේ දැන් මත්තක දුර්වලතා ඒ කියන්නේ මගේ පොඩි ඒක මගේ තිබුණ මේකක්ද මේ ගැට් එකපාරම හිතේ පීඩාවක් ආව ඒක අල්ලගන්න ගිහින්දද නැත්නම් ඒක ක්ලේශයක් විදිහට මේ කුණු අනිත් කෙනාගේ තියෙන එකක් දැක්ක හින්දද කියන එක තමයි මට ගැටලුව
තියෙනවා. ඔව් ඉතින් කියන්න පුළුවන් දැන් එකන අනිත්‍යගේ අනිත්‍යට උදව් කරන්න යන එකත් ලේසි නෑ. මොකද අර කිව්ව වගේ විශේෂයෙන්ම දෘෂ්ටිගත වෙලා ඒගොල්ලෝ මත දරාගෙන ඒ මත පාදක කරගෙන තමන්ව උඩින් තියාගෙන ඉන්නවටදී කතා කරන්න යන්න බෑ. තේරුමක් නෑ. ඒ කියන්නේ කියලා පිරිමහන්න බෑ. කියන දේ අහන්නේ නෑ. එතකොට ඒගොල්ලෝ තනි කරම ඒගොල්ලන්ගේ මතය තුල හිර වෙලා ඒක නිවැරදි කියලා හිතාගෙන යන සබහායක් තමයි තියෙන්නේ. ඒකම තමයි තියෙන්නේ දෘෂ්ටිවල අදත් අපි කතා කළා වගේ තියෙන බැරෑරුම්කම. අපි මේ මොකක් හරි දෘෂ්ටියකට බැහැගත්තට පස්සේ එකෙන් ඉවත් කරනවා කියන එක ලේසි නෑ. කල්යාණ මිත්‍රයෙකුටවත් ඇවිල්ලා උදව් කරන්නවත් බෑ. ඉතින් වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට ඒ කල්යාණ මිත්‍රයව මගේ හැරලා යනවා. මෙයාව ගොඩ ගන්න බෑ. ඉතින් එයා ඉතින් දැන් සෝරි තමයි කියලා ඉතින් අයින් වෙනවා. කරන්න දෙයක් නෑ. ඉතින් නමුත් ඉතින් අර මේ ඇතම් කෙනෙකුට ඉතින් ඔහොම ඉඳද්දි සමාජයට ඉතින් නිහතමානී බවක් පහළ වෙච්ච වෙලාවක සමාජයට ඉතින් එන්න පුළුවන් ළඟට. එහෙම නැත්තම් පොඩ්ඩක් ඉතින් වර පෑර වැරදුනාට පස්සේ ඉතින් පොඩි ටොක්ක් ඇනෙන්න පුළුවන් කොහෙන් හරි. එතකොට පොඩ්ඩක් ඉතින් ඇහැ ඇරිලා බලන්න ඉඩ තියෙනවා. ඉතින් එතෙක් ඉතින් ඔහේ කරබාගෙන ඉන්නයි තියෙන ඉතින් කලබල වෙලා වැඩක් නැහැ. ඔක්කොම ලහදන්න අපිට බෑ. හැදෙන කෙනෙක් හැදේවි. ඒ දැන් අපි කියන දේවලුත් ඒ කියන්නේ ඇහුණට කාලයක වෙන ඒ අවස්ථාවේදී ඇහුනොත් තමයි හොඳට ඒක කා වදින්නේ. නැත්තම් අපි කියන දේවල් අපි කියන අපි හිතමු දෙන අවවාද ඔහේ නැත්තම් නිකන් අර ඒගොල්ලන්ගේ අර මේ කනට යන්නේ නැහැ. ඒ ඒ ඒ ඒ ආකල්පෙන් හිටියේ නැත්තම්. පස්සේ හැබැයි නිකන් ඒ ආකල්පේ පහළ වෙච්ච වෙලාවක නිකන් හිතෙන්න පුළුවන් අර අර මට මෙහෙම කිව්වා නේද ඇත්ත තමයි කාරණේ එහෙම කියලා හිතෙන්නත් පුළුවන් ඉතින්. ඒ
සර්. ඔව්. ඒ කියන්නේ මට දැන් මෙතනදී දැන් ඒක නා නිරුද්ධ කියන්නේ මම බැලුවේ මං දැන් එහෙම මෙහෙම කරගෙන යනකොට සාහනස් එකපාර පෙන්නනවා නේද? මෙන්න මේ මෙතන කුණු ටිකක් වැදලා තියෙනවා. ඩක්කාලා අවදාන දෙන්න.
හරි.
එතකොට ඒකිනා දැන් මේ මාව තාවිච්චි කරන්න හදනවා. එතකොට මම කල්පනා කරා ටික දුරින් තියන්න. එතකොට මේ අය බලන තවත් ප්‍රායෝගික කියන්නේ ප්‍රයෝගකාරී විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඒ වෙලාවට මේ මට දැන් ඉස්සෙල් මම ඉතරි හිතන්න බෑ කියලා ඉන්නවා. එනට බලලා අවස්ථාවේ හිත මෙයාගෙන මම කියනවා මම කැමති කරා මෙහෙමයි මම කැමති නෑ. මම මේ වෙලාවේ මට කතා කරන්න විදිහක් නෑ කියලා. එතකොට දැන් හිත
රිද්ද ගත්තට
කරන්න දෙයක් නැහැ
ඉතින් ඒක. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ ගැන එයා හිත රිද්ද ගත්තා කියලා ආයි අපි මෙතන ප්‍රපංච කරන්න අවශ්‍යත් නැහැ ඉතින්. අපි දැන් යම්සි චාන්ස් එකක් දීලා තියෙනවා. සෑහෙන ඉවසලා තියෙනවා. කරුණු කියලා දීලා තියෙනවා. ඉතින් ඒත් අහන්න නැත්තම් එතකොට දැන් මේ පැත්ත ගැනත් බලන්න ඕනේ. අපි නිරන්තරයෙන් අපිව වෙහෙසකටපත් කළත් වැඩක් නැහැනේ. එතකොට මෙතන අපි තව කෙනෙක් වෙනුවෙන් අපි දැවිලා වැඩකුත් නැහැ. අපි නිකන් වෙහෙසලා වැඩකුත් නැහැ. එතකොට අපි අවස්ථානුකූලව ඉතින් අත්හැරලා දාන්න තමයි තියෙන්නේ. එතකොට ඊට පස්සේ තියෙන ඔව්.
ඒ කියන්නේ අනකොට එහෙම අත ඒ කියන්නේ ඒක අත ඇරෙන්න කිය නැත්තම් ඒක පීඩාවක් විදිහට
දැන් ඉඳලා නැසෙයි. ඔව් ඔව්. ඒක හරි. ඒක ඇටලුවක් නැහැ.
ඒ කියන්නේ එහෙම මට දැනෙන්නේ මම හිතුව ඒක වැරද්දක්ද නැත්නම් මට ඒ තැන ඉන්න බැරි ඉඳ මගේ ගැටෙන්න හදන ඉඳ දේම වෙන්නේ කියන එක ගැටලුවදී මම
අතන අතන තේනවා ඉතින් ඒ කියන්නේ දැන් අපිට අර හිතේ ටික ටික නිකන් අර දැරීමේ හැකියාවක් වැඩි වෙවි. අපිට එකපාරටම සියල්ල දරන්න බෑ. එකපාරටින් අර හිත කැමැති ටිකක් පිරිසුදුවම පැත්තකට වෙලා හුදකලාව ඉන්න. පස්සේ පස්සේ හිත තුල නිකන් ගොඩ නැගෙනවා මේ නිකන් දරන්න පුළුවන් ගතියක්. මේ නිකන් ප්‍රශ්න ගොඩේ ඉන්න පුළුවන් ගතියක්. තමන් එකෙන් ගා ගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් හැදෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ හිතන්න පින්ඩපාතේ වඩිනකොට ඉතින් මිනිස්සු බයිනවා, ඇතැම් මිනිස්සු ඉතින් ප්‍රශංසා කරනවා, ඇතැම් අය ස්තුති ගායනා කරනවා, ඇතැම් අය ඉතින් දෝෂාරෝපණය කරනවා. නමුත් ඉතින් බුදුහාඳුර පින්ඩපාත යනවා නේද? ඉතින් ඒ වගේ අර උන්වහන්සේගේ හිතේ ඒ පහළ වෙලා තියෙනවා යම්සි අකම්පිත ගතියක්. ඒතකොට ඒ කෙනෙක්ගේ හිතේ ඒ බඳු අකම්පිත ගතියක් පහළ වෙන්නත් ඉතින් කාලයක් යාවි. අපිට කියන්න බෑ එක පාටම මේ පොඩ්ඩක් හිත උපාදාන වලින් තොරව දැන් තියෙනවා කියලා කියව පමණින් එපමණකට අර අටලෝ දහම කෙනෙහි කම්පාන වන ගතියක් දැන් හිතේ දැන් සම්පූර්ණ වශයෙන් පහළලා තියෙනවා කියලා අපිට කියන්න බෑ. ඒක ඒ වගේ දේවල් වෙන්න කාලයක් තිස්සේ මේ தত্ত্বය අපි දැක දැක හොඳට තේරුම් ගනිමින් නුවණින් තව තව පදම් කරමින් කාලයක් ඉදින් යන්න වේවි. ඒක තමයි නිවැරදි කියලා. මොකද දැන් යාව හදන්නත් බෑ. යා කරන එක හරි කියලා අනුමත කරන බවක් හේතු ගන්න එකත් ඉතින් වැරදි. ඊට වඩා හොඳයි අපි නිකන් අපේ වැඩක් බලාගත්තාම ඉතින් එයා මේ ඊට වඩා සුදුසුයි.
ඒ සවස් එතකොට මේ ඒ මග වැඩෙන යනකොට දැන් මේ වගේ කියන්නේ අර අසුර කරන පුද්ගලයාත් හරි වැදගත් නේ සවන්හන්සේ. ඒ කියන්නේ ඒ කෙනාගෙන් මේක ඇදිල්ලක් වෙන්න පුළුවන් කකුලෙන් නැත්තම් එහෙම කියන්නේ බාධාවක් වෙන්න පුළුවන් යනකොට
දෙපැත්තම තියෙනවා. ඉතින් ඒකයි මට හිතෙන්නේ දැන් හිතන්න දැන් ඒ පුඤ්ජලයාව ඇසුරු කරද්දී අපේ හිතේ ගැටුමක් පහළ වුණා නම් අපේ හිතේ පටිගයක් පහළ වුණා නම් ඊට පස්සේ ඉතින් අපිට ඒක දිහා බලලා ඒ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන අපේ හිතේ පටිගය ඉවත් කරන තාමත් ඉතින් පහළ වෙනවා නේද කියලා නිහතමානීව තේරුම් අරගෙන ඒ පැත සුද්ධ කරන්නත් පුළුවන්.
දැන් මට එහෙම අර මං කිව්වේ වෙලාවේ මං දැක්කේ මට පහළ වුණා. ඒ කියන්නේ එහෙම එකක් ආවා. ඒ කියන්නේ වෙලාවේ මගේ පටිගය තරහක් නෙමෙයි.
ඔව් ඔව්.
මෙහෙම එකක් කියන්නේ
නොරුස්නා ගතිය.
මෙයා
නොරුස්නා ගතියක් වගේ ගතියක් නේද? නිකාමනා නිකන් හිතන එක නිකන් පිළිකෙව කරන ගතියක් එන්න පුළුවන්.
පිළිකෙව කියන්නේ අල්ලගෙන ඉන්න එක වැරදි එකක් නේ කියන එකත් එක්ක
ආවර
කොහොමද කියන්නේ කියන එක. ඒකත් එතකොට මේ මම බැලුව එක මගේ වැරද්ද. කියන්නේ මගේ දුර්වලතාවයක්. මම ඒක නාගේ එක් ක්‍රියාවෙන් දැක්කේ මගේ දුර්වලතාව. දැන් මගේ දුර්වලතාව හදාගන්න කියලා ඒක නායක දිගටම කතා කරා කියලා ඊට වඩා අනතුරුත් වෙන්න පුළුවන් කියන එක මට තේරුණා. එතන නෙමෙයි හොඳම තැන ඒක හදන්න කියන එක.
වෙන්න පුළුවන්. ඔහොම කරගෙන යන්න. ඒ කියන්නේ දැන් අපි තව තව ඒ කියන්නේ අපේ නිකන් අපි තුල නිකන් පන්නරයක් ඇති වෙනකොට සමාජෙට ඉතින් දරාගෙන ඉන්න පුළුවන්. ඒගොල්ලෝ කියන දේ චුට්ටක් අහගෙන ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් අර කිව්වා වගේ හුවමිටි තියන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් ඒ පරිසරය තුරත් තමන් වැටෙන්නේ නැතුව තමන් කම්පා නොවි තමන්ගේ හිත කෙලස ගන්න නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති වේවි කියලා හිතමු. ඔව් එච්චරයි. කියන්නේ ඒකට මුලා නොවි හරිය නිකන් අර අඩියක් පස්සට තියලා නිකන් බලනවා. දැන් මෙයා මොකට දෙන්නේ? මෙයා කොහොමද දැන් මාව මුලා කරන්න හදන්නේ කියලා එහෙම බැලුවා නම් ඉතින් එයා යාවි. ඔව්.
හොඳයි.
තෙරුවන් සරණයි.
ඊළඟට හම් ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ගැටලුවක්
උන්තරයට ගිය වෙලාවේ අකපිරිකරක් ශ්‍රීමා බෝධියට පූජා කරනවා. පූජා කරන ඉන්නුන මම නිකන් පූජා අවසානයේ ආපසු ගත්තා. පන්සලකට හරිය ස්වාමීන් වහන්සේ කාරී උකාරී ඒ වැඩසටහන පූජා කරන එක කාගෙන්ද ලැබුණා. එමක මා එතන තියෙන කතර පූජා කරන දේවල් මේ අන්‍ය ආගෙන් කියවා හරි ඔය එතන ඉන්න එක එක තරම් ප්‍රාග අරන් කියලා අවභාවිත එක කවුරු ධර්ම දෙයක් මේ ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරලා නිවැරදිව මා ගන්න එක නිසා ඉතින් ඇත්තේ මාතකගේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ ආපහු ගන්න එපා ඒක ඕන දෙයක් කරගත්තාවේ කොහොම තියලා පූජා කරපු දෙයක් තියලා යන්නේ කියලා. ස්වාමීන් දකිනවා ස්වාමීන් වහන්සේ මේ සමහර පැන්වලා දැන් අපේ පූජා කරපු දේවල් වරක් පූජා කරපු දේවල් නැවත නැවත සමහරලාට 34 වෙන්න පුළුවන් ඒකත් වෙන්න පුළුවන් අපි අරගෙන පූජා කරලා ඉවරලා අරගෙන පැත්තකින් තියලා නැවත පූජා කරනවා අපි ඒක දැනුවත් කරනවා නඳුනුවත් කරනවා ඉන්නවා ඒක හොඳයි ඉතින් පාපයක්ද ඒක කොච්චර දුරට ගැලපෙනවද කියලා තමයි මට දැනගන්න ඕන.
ඔව් දැන් ඔතන හිතන්න දැන් අපිට අටපිරිකරක් අපි කඩෙන් ගත්තයි කියලා. දැන් අපි 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 යහපත් ධනයක් වේදන් කළා අපේ ධර්මික ධනයක් වේදන් කළා ඒක ගත්තා නම් එතකොට ඒ අපි අපේ පැත්ත පිරිසුදුයි. ඊට පස්සේ අපි ඒක ගිහිල්ලා චෛත්‍යයකට වේවා ස්වාමින්වහන්සේ කෙනෙකුට වේවා බුද්ධ පූජාවක් වශයෙන් වේවා ඉතින් අපි ඒක පූජා කළාට පස්සේ ඒ පූජා කරන වෙලාවේදීත් අපි බොහොම පිරිසුදු හිතින් ඒ අපේ තුල ශ්‍රද්ධාව පවත්වාගෙන ඒක පූජා කළා නම් එතනත් ඉතින් හොඳට පිරිසුදුයි. ඊට පස්සේ ඒක කරාට පස්සෙත් ඒක අතල්ලා දාලා ආවා. දැන් ඉතින් මම පූජා කළා එතනින් එච්චරයි. ඒ කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතනින් මම ඇවිල්ලත් ඒක සිහි කරනවා මම මෙච්චර අමාරුවෙන් මේ සල්ලි හම්බ කරේ. මේ අච්චර අමාරුවෙන් තමයි මේක අරගත්තේ. ඊට පස්සේ මම මේ බොහොම ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ කියලා එතන ඒක කරපු එක ගැන සතුටු වෙනවා. එතකොට තුන්වෙනි අවස්ථාවේදීත් මගේ හිත සැහැල්ලුයි. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. නැතු ඉතින් අපි ඔය එකකට එකක් ගැනවත් හොයන්න ගියොත් නම් මේ ඉබඳු පිරිසුදු හිතක් පවත්තා නමාරි. ඉතින් දැන් අපි කඩේකින් ගන්නකොට අපි හොයන්න ගියොත් මේක මේ අලුතෙන්ම හදපු අටපිරිකරක්ද නැත්නම් මේ පන්සලකින් විකුණපු අටපිරිකරක්ද කියලා ඉතින් අපි ඔය හිතන්න ගියොත් ඉතින් අපේ හිත දූෂිත වෙනවා. ඊළඟට පූජා කරන වෙලාවෙදිත් මේක දැන් වෙන කවුරු හරි මේක ගනීද මම පූජා කරද්දී කියලා ඔය හිතන්න ගියොත් ඒකදිත් අපේ හිත අපිරිසුදු වෙනවා. ඊට පස්සේ අපි පූජා කරලා ඉවර වෙලත් ඊට පස්සේ ඉතින් අපි කල්පනා කළොත් දැන් ඉතින් මම මේක පූජා කරා අර මිනිස්සු ඇවිල්ලා මේක අරන් ආවි මේකෙන් මොකක් හරි බිස්නස් එකක් කරාවි. ඒක වහිතන්න ගියොත් එතනදිත් අපේ හිත අපිරිසුදු වෙනවා. ඒ නිසා මේවා ඔක්කොම තීරණය වෙන්නේ අපි මේ කරන කෙනාගේ හිතේ. ඒ නිසා දැන් අපි අටවිලි කරා පූජා කරාට බුදුහාමුදුරන්ට නෙමෙයි වටිනාකමක් තියෙන්නේ වැඩගත්කමක් තියෙන්නේ අපිටමයි. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ හිත පිරිසුදුව තබා ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි ඉතින් ඕවා හිතන්න ගියාම අමාරුයි හැබැයි පූජාවක් කරන්න අමාරුයි. ඊට වඩා හොඳයි ඉතින් භාවනාවක් කරන එක. එතන තියෙනවානේ ප්‍රතිපත්ති පූජාවක්. නේද?
ඒක තමයි එකකයි.
ඔව් ඉතින් ඔවා හදන්න අපිට බෑ.
ඒක තාක්ෂණිකයි.
ඉතින් බලන්න ඉතින් තමන්ගේ හිතේ කුසලයේ වැඩෙන දේ කරන්න. හොඳයි.
අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස.
ඔව්.
දැන් ස්වාමීන් වහන්ස දැන් අපේ හිතේ තියෙනවා නිකන් හිස් ස්වභාවයක් වගේ, ඒ කියන්නේ නිකන් මම ඔබ වහන්සේට කාලෙකට කලින් කිව්වේ නිකන් හිස් කොළයක් වගේ තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ආපහු රෙට්‍රොස්පෙක්ටිව්ලි බලනකොට දැන් මට හිතෙනවා එහෙම හිස් ස්වභාවයක් හිස් කොළයක් වගේ තියෙන දැන් ඒක නිකන් දිගට දිගට පවතින දෙයක් විදියට වගේ හැඟීමක් මගේ තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම කෙනෙක් මෙහෙම හිස් ස්වභාවයක් විඳින කෙනෙක් ඉන්නවාද? ඒක එතකොට ප්‍රමුතියද? ඊට සාපේක්ෂව ඇවිල්ලා යන අර දේවල් තියෙනවා. රූපයක් හරි මොකක් හරි හිතේ සිතිවිල්ලක් හරි ඒ වගේ හැඟීමක් ඇති වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඒක දකින වෙලාවට ඒක නැහැ. ආපහු බලනකොට
ඒක තමයි. දැන් අද අපි කතා කළෙත් ඒ වගේ කොටසක් තමයි. ඔය කාලකාරාම සූත්‍රය මුල් කරගෙන අපි සමහර විට අත්දකින්නකොට යමක් දිහා බලනකොට ඒ මම බලනවා කියලා හැඟීමක් සමහර හිතේ නැති වෙන්න පුළුවන්. පස්සේ හැබැයි වෙන වෙලාවකදී හිතන්න පුළුවන් මම තමයි දැකපු කෙනෙක් ඉන්නවා නේද කියලා හිතන්න පුළුවන්. ඒක මඤ්ඤණාවක්. ඒක ඇවිල්ලා ප්‍රපංචයක්. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි ඒ අත්දකින්න වෙලාවේ හෝ අත්දකින්න වෙලාවෙන් පරිබාහිරව හෝ අත්දකපු දෙයක් තියෙනවා කියලා අල්ලගෙන කල්පනා කිරීම රූපංචයක්. ඊට පස්සේ අත්දැකේ නැහැ කියලා කල්පනා කිරීම රූපංචයක්. ඊළඟට අත්දකිය යුතු දෙයක් තියෙනවා කියලා කල්පනා කිරීම රූපංචයක්. අත්දකින්න කෙනෙක් ඉන්නවා කියලා කල්පනා කිරීම රූපංචයක්. ඉතින් මේවා දැනට ඉතින් සමාහයට අපිට නිකන් සිද්ධාන්ත වශයෙන් නිකන් තියරි එකක් වශයෙන් තේරෙනවා වෙන්න පුළුවන්. නමුත් ටික ටික අපි දහමේ එළිය ඉස්සරහට යන්න යන්න ඉතින් මේවා තේරෙවි. සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අර කේමක සූත්‍රයේදී එහෙම ඒ කේමක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවානේ. ඉතින් අපිට උපකල්පනය කරන්න පුළුවන් උන්වහන්සේ අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් උන්වහන්සේත් කියනවා මේ මම සලකන්නේ මේ රූපස්කන්ධය මම කියලා, වේදනාස්කන්ධය මම කියලා, සංඥාස්කන්ධය මම කියලා, සංස්කාරස්කන්ධය මම කියලා, විඥානස්කන්ධය මම කියලා මම සලකන්නේ නැහැ. හැබැයි මම රහත් වෙලත් නැහැ. තාමත් මට මා කියලා හැඟීමක් තියෙනවා. උනාසේ හරි ලස්සනට අවංකව දේශනා කරනවා. ඒ නිසා මේ දේවල් හරි සියුම්. අපිට එකපාරටම මේ මම කියන හැඟීම අපේ හිතෙන් ඉවත් වෙලා යන එකක් නැහැ. ඒක ඉතින් රහත් වුණාමම තමයි ඉවත් වෙන්නේ. ඒ නිසා හිමීට යන්නයි තියෙන්නේ. ඉතින් අපි මේ මම කියන කතා කරන මමත් රහත් වෙලා මේ කියනව නෙමෙයි. මාගාවත් තාම මම කියන හැඟීම තියෙනවා. ඉතින් අපි ටික ටික ඉතින් මේ දහම ප්‍රගුණ කරමු. කවදා හෝ මේවා ඉතින් පොඩ පොඩ ඉවත් වෙවි යාවි. ඒක වටිනවා. ඒක වටිනවා.
ඒක වටිනවා.
අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් ඔතන අර අපි කියන්නේ මෙටා අවයනස් කියලා. මාක් හරි අපි මෙම හැඟීමක් පහළ වෙනවා. ඒ හැඟීම පහළ වෙන බව මම තව තත්ත්වයක් කරහා දකිනවා. ඒතකොට මම නිකන් ඒ හැඟීම තුළ මුලා වීමක් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ හැඟීමත් මම අවබෝධයට පාවිච්චි කරනවා. නැත්තම් මගේ අවයනස් එක ඇතුළට පාවිච්චි කරනවා. එතකොට මට ඒ හැඟීමෙන් මුලා නොවී හැඟීමට වහල් නොවී යන්න පුළුවන්. මොකද මං හැංගීමෙන් එළියට ඇවිල්ලා හැංගීම දැක්කනේ.
ඔව්. එතන තිබින්නේ එහෙම දෙයක් නේ.
ඔව් ඔව් ඔව්. ඒක හොඳයි. ඒ කියන්නේ ඒ එහෙම දැන් ඔය ප්‍රශ්නේ අහන්න ඒක දැකලානේ. ඒක වටිනවා. නැත්තම් ඔය ප්‍රශ්නේ අහන්න ඉතිරි වෙන්නේ නැහනේ. ඔය ප්‍රශ්නේ අහන්න ඉතිරි වෙන්නේ නැහැ. එතෙන්ද කෙලින්ම අපි හිතා ගන්නවා මම ඉන්නවා. ඒ අත්දැක්කේ මම කියලා අපි එහෙම හිතා ගන්නවා. එහෙමනම් ඉතින් අපි හිටියේ. නමුත් දැන් ඉතින් අපිට නිකන් ප්‍රශ්නයක් අහන්න හිතෙනවා දැන් මේ එහෙම දැන් ඒ වෙලාවේදී පහළ වුණේ නැහැ මම කියන හැඟීමක්. හැබැයි පස්සේ හිතුණා ඒ අත්දැකීම මම කියලා. ඒක හරිද? ඒකද අපි ප්‍රශ්නයක් අහන්නේ. ඒ කියන්නේ දැන් මට ඒක විනිවිද දැකගැනීමේ හැකියාවක් දැන් හිත ඇතුලේ නිකන් පොඩ්ඩක් පොඩ්ඩක් නිකන් මෝදු වෙවි එනවා.
දැන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දැන් ඉපේ නිතර පහළ වෙනවා නම් දැන් මේ නිකම්ම සංකල්පනාව.
හා
එතනත් වෙන්නේ උපාදානයක් නිසා ඒකෙනුත් මේ විවේක ස්වභාවය අහිමි වෙනව නේද ස්වාමීන්
වහන්සේ? ඔව් ඕනම විතර්ක.
ඕනම මොකද අහිමි වෙනව නේද ස්වාමීන් වහන්සේ?
ඕනම විතර්කයක් අපි ඒ කියන්නේ දිගට දිගට තින් කල්පනා කරන්න ගියොත් හිතේ තියෙන විවේකය හිතේ තියෙන අර විතර්ක වලින් තොරව ප්‍රපංච වලින් තොරව ඉන්න తত্ত্বය අහිමි වෙනවා.
ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ එක දවසක් කොමේ අනිශ්චිත ස්වභාවයේ එක එක මට්ටම් තියෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි අත්දුක්කම සුඛ වේදනාව කියන එකත් ඔය අනිශ්චිත ස්වභාවය කියන එකත් ඒ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? කෙනෙක් එක අත් විඳින්නේ කොහොමද කියන එක ගැන.
ඔව් දැන් නිකම්ම දුක්ඛම සුඛයක් කියන එක ඉතින් කාටවත් තේන්න පුළුවන්. ඒක මේ ඒක විපස්සනාක් වඩන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය දුක්ඛම සුඛය කියන උපේක්ෂා වේදනාව කියන එක ඉතින් කාටවත් තේනවා. දැන් මේ අනිශ්චිත බවකත් අනිත් මේ දුක්ඛම සුඛයක් තියෙනවා. එතනදි තියෙන්නේ අර මොකක්වත් ඇසුරු නොකිරීම හරහා ඇතිවන අනිස් මේ දුක්ඛම සුඛයක්නේ. දැන් හිතන්න අපි තේ එකක් බොනවා. අපි තුමු එතන සැප වේදනාවක් තිබුණා. ඊට පස්සේ අපි කසායක් බොනවා. එතන ඔන්න දුක් වේදනාවක් තියෙනවා. ඊට පස්සේ අපි වතුර ටිකක් බොනවා. එතන අපිට උපේක්ෂා වේදනාවක් තියෙනවා. එතකොට මේ වතුර ටිකක් බොද්දි තියෙන උපේක්ෂා වේදනාවයි අනිශ්චිත භාවයකදී යෝගාවචරයේ අත්දකින්න උපේක්ෂා වේදනාවයි නිකන් එක වගේ තමයි අපිට හැඟෙන්නේ. නමුත් ලොකු ගැඹුරක් තියෙනවා දෙවැනි එකේදී.
හැබැයි පළවෙනි එකේ දන්නේ නැහැනේ ස්වාමීන් වහන්සේ.
ආතකීමක් දැකීමක් තියෙනවා කියලා. ඔව් එහෙමල් දෙකුත් තියෙනවා. එයා තනිකර අවිද්‍යාවකින් තමයි මේ අදුක්කම සුඛයේ භුක්ති විඳින්නේ. යා සමාඩ වතුර ටික බොනවා. ඒ වෙලාවේදී කයේ තියෙන්නේ අදුක්කම සුඛයක් වෙන්න පුළුවන්. නමුත් හිත වෙන වෙන දේවල් කල්පනා කර කර පංච කර කර ඉන්නවා. ඒ අදුක්කම සුඛය ගැන කිසිම හැඟීමක් නැතිව. එතකොට අන්න අවිද්‍යාවක් තමයි තියෙන්නේ.
ඔබහන්සේ කියන විදිහට ওই අනිශ්චිත කියන්නේ එතකොට අදුක්කම සුඛ වේදනාක ස්වභාවයක්
නේද? ඔව්. ඒ කියන්නේ වේදනා ස්වරූපයෙන් ගත්තොත් යම්කිසි අදුක්කම සුඛ ගතියක් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒක තුල හිත බැහැගෙන තියෙන්න බෑ ඉතින්. ඒ කියන්නේ ඒ වේදනාව අස්සේ රංගගෙන ඒක මම කියාගෙන එහෙම ඉඳීමකුත් කියන්න බෑ ඉතින්.
නේද? මම දැනගන්න ඕනේ එතනක් තව ක්ලියර් කර කර යන්න දෙයක් තියෙනවාද නැත්නම් මේ තිබි කියන දෙයින් සෑහීමකට පත් වෙන්න ඕනේද කියලා සමි.
නෑ ඒ කියන්නේ ඒක
හැමතිස්සෙම තවත් මෙතන දෙයක් ඇති ගන්න කිකේ හිතේ මම.
ඔව් නෑ එහෙම හිතන්න ගියොත් එතන විතර්ක පහළ කිරීමක් වෙනවා. අපි තව තව සංස්කරණ කිරීමක් වෙනවා. ඔය தත්ත්වයේ ප්‍රගුණ වෙන්නේ අපි just be කියන එකේදී. නිකන් අපි එතන ඉඳීමක්, බොහොම සැහැල්ලු වීමක්, තැම්පත් වීමක්, සංස්කරණ නොකර සිටීමක් කියන එකේ තමයි තව තව පැතිරෙන්න ගන්නෙ. නිකන් හිතන්න මෙහෙම අර මයින් ජායක දැකලා ඇතිනේ. නේද?
එහෙමයි
සර්. ඔව් දැන් මයින් ජායක හොල්ලන් නැතුව හිටියොත් නම් තව තව ක්ලියර් වෙන්නේ. අන්නේ ඒකමයි වෙන්නේ. මෙතෙන්දිත් නිකන් අර අපේ හිත යම්සි අනිශ්චිත බවකට පත් වුණාට පස්සේ තාම ඉතින් තනිකර පිරිසුදුම අනිශ්චිත බව නැහැ කියන්නේ තාමත් අර මයින් ජායකේ කුඩා අංශු තාම පැතිරලා තියෙන්න පුළුවන්. නමුත් කාලයක් හොල්ලන් නැතුව තිබ්බහම අන්නේ කුඩා අංශුත් යනට තැම්පත් වෙනවා. ඔන්න හොඳට විනිවිද යන තත්ත්වයක් ඒකේ පහළ වෙනවා. අන්නේ වගේ තත්ත්වයක්ම තමයි මෙතනත් වෙන්නේ.
නාවේ මේ හරි තව තියෙනවාද මෙතන සුද්ධ කරගන්න.
ඔව්
මම එතකොට ස්වාමීන් වහන්සේට අර ගන්ටාර
ගහනික අහගෙන හිටියා. නෑ ඊටත් වඩා මෙහෙම හිතන්නකෝ. දැන් ඔතන තව තියෙනවාද කියලා හිතනවා කියන එකත් එතරම් විතර්කයක්. ඒක එතරම් තියෙන විචිකිච්ඡාවක්. ඉතින් එතන ඒ විචිකිච්ඡාව වශයෙන් උත් බලන්න. විතර්කය වශයෙන් උත් තේරුම් අරගෙන ඒකත් හිතින් ඉවත් කරන්න. එතකොට අර හිතන්න යම්කිසි වෙලාවකදී හිත බොහොම සංසුන් වෙලා සැහැල්ලු වෙලා විතර්ක වලින් ඉවත් වෙලා ඇතුලේ කතාව සමනය වෙලා මොකක්වත් උපාදාන නොකරන තත්ත්වයක් අත්දක ගන්න හම්බුනොත් ඉතින් ඒක අපි වෙන්න දෙන්න ඕනේනේ. එහෙම නැතුව මේ පොඩ්ඩක් ආපු ගමන් ආයේ මේතන තව මොකද්ද කරන්න ඕනේ, ඊළඟට මොකද්ද කරන්න ඕනේ. එහෙම හිතන්න ගියොත් ඉතින් මේක පිරිසුදු වෙන්නේ නැහැ.
දැන් මට තියෙන හැදී සම්නක ගොඩක් වෙලාවට හිත තියෙන්නේ එහෙම නෑනේ. ඒක පිළිගන්න බැරි ස්වභාවයක් තියෙන්නේ මට.
හා 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 පිළිගන්නයි තියෙන්නේ
නේද? මට ඒක ඇක්සෙප්ට් කරන්න බැහැ. දැන් මේ දවසේ ගොඩක් වෙලාවට තියෙන එහෙම ස්වභාවයක් තමයි.
හරි.
ඉඳලා හිටලා තමයි ආපහු දැන් දවස් ඉවර වෙලා බලවම අනිත් ස්වභාවයට පස්සේ හරිම කලාතුරකින් වගේ සාරා.
නෑ ඒක තමයි. නිකන් ගෙදර ඇවිල්ලා විවේකයක් ලැබුණාම හිත බොහොම ඊටත් වඩා නිකන් හිතන්න පුටුවක් උඩ වඩාරින් බොහොම සැහැල්ලුවෙන් තව ටිකක් තැබීමක් මොකක්වත් වෙච්ච දේවල් කල්පනා කරන්න යන්නේ නැතෝ ඒ බොහොම ටිකක් තව විවේකයක් දීමක් එහෙම කරන්නේ. එතකොට තවත් නිකන් හිතට බර අඩු වෙනවානේ. දැන් අපි යමක් ඇසුරු කර කර අනිශ්චිතව නැත් ඇසුරු කර කර කියන්නේ අපි වැඩක් කර කර හිත අනිශ්චිතව තබා ගැනීම ඒක වටිනවා. ඒක එක ඒ මට්ටමයි. දැන් මොකක් සියලු වැඩ අවසන් කළා බොහොමක් හිත පොඩ්ඩක් හිත නිකන් කූල් එකේ බොහොම සියුම්ව සම්පත්ව අනිශ්චිතව තබා ගැනීම කියන එකේ යම් වෙනසක් තියෙනවානේ. ඒතර දෙවෙනි තත්ත්වයට පුරුදු කරන්න.
ඔව්
එහෙම කරන්න.
පස්සේ කියලා දෙයක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
ආවත් ඉන්නේ විපාකයක් වගේ දෙයක් තමයි.
හොඳයි හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒක හිත හිත යන දේවල් වෙන්නේ නැහැ මට. කොහොමද?
හොඳයි හොඳයි. ඒක හොඳයි. යන විදිය හොඳයි.
ඔයද මට තියෙන තදබල විචිකිච්ඡාවක්
වගේ. ඔව් ඒකත් නම් තියෙන බව පේනවා. කවන්නේ නේ ඔයා ඒකත් තේරුම් ගන්න. මෙහෙම විචිකිච්ඡාවක් දැන් මේ ආවේ. ඔව්. දැන් මේ ආයෙත්
සාමාන්‍ය
විදිහට ගිහින් තවත් මේක ක්ලියර් කරගන්න ඕනි වගේ නිකන්. ඔව්. නෑ ඒක තමයි. ඒ වැදී නිකන් අතතරම දැන් පරයන්කෙන් ඉඳලම නෙමෙයි දැන් ඕවා අපි හදන්න තියෙන්නේ. ඔය වගේ අර එදිනදා කටයුතු කරද්දි කොහොමද ආයෙත් විචිකිච්ඡා පහළ වෙන්නේ? ආයෙත් කොහොමද මේක සැලෙන්නේ? ආයෙත් කොහොමද ගිහිලා උපාදාන කරන්නේ? ආයෙත් කොහොමද රාග ద్వේෂ මෝහ පහළ වෙන්නේ? කීකී බලබලා ඉතින් යන ගමනක් තමයි තියෙන්නේ.
එහෙමයි සෝයින්
හන්සර්.
හොඳයි. අර අනිත් ස්වභාවයේ දුක්ඛම සුඛ වේදනා වැරෙන්න තව වෙන දෙයක් නෑ නේද සෝයින්
හන්සර්. නෑ ඉතින් දැන් ඔතන ඕකේ දැන් ඔහොම ඉඳද්දි සමාලාවට සිතුවිලි පහළ වුණාම ඒක ඇස්සේ මම ඉන්නවා, ඒක ඇස්සේ මමෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා. ඒ වගේ දේවලුත් අපි තේරුම් ගන්න අවශ්‍යයි.
ක්ලියර්
වෙවි යනවා කියලා ඔබ හන්සෙක් කියන්නේ. ඔව් ක්ලියර් වෙවි යන ඒක තමයි මම කිව්වේ. දැන් හිතන්න මුල් අවස්ථාවේදී පහළ වෙන අනිශ්චිත බව එක පැත්තකින් කියන්න පුළුවන් බොහොම කෙටි කාලයකට. අනිත් එක තමයි බොහොම කෙටි ප්‍රදේශයකට, කුඩා ප්‍රදේශයකට. තව කාලයක් යනකොට ඔන්න ඒ කාලය වැඩි වෙනවා. අපි තුන් විනාඩි 10කට වැඩි වුණා. විනාඩි 20කට වැඩි වුණා. ඒ වගේම මේ ප්‍රදේශයේ වශයෙන් ඔන්න තව ටිකක් පැතිරුණා. අන්න ඒ වගේ ඉතින් හිතෙන්න පුළුවන්. අනිත් එක දැන් සමහරලාට මුලදී අපි ටිකක් ආයාසයෙන් පවත්වන ගතියක් තියෙන්න පුළුවන්. වීරයකින් ටිකක් ප්‍රබල සමාධියකින් තමයි ඒක පවත්වන්නේ. පස්සේ පස්සේ ඉතින් එච්චර වීරයක් අවශ්‍යත් නැහැ, එච්චර සමාධියක් අවශ්‍යත් නැහැ. දැන් නිකන් ඔහෙ ඉන්නවා. භාවනා කරනවද නැද්ද කියලා හැඟෙනවා. ඒ තරමට ඉතින් ඕක මේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා කියලා තමයි කියන්න
තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට වෙලාවකට මේ සතියකින් කාරතරයක් කියලා.
ඔව් අල්ලගෙන ඉන්න නම් එපා. අල්ලගන්න සතියක් නෑ දැන්. අල්ලගන්න දෙයක් තියෙන්න බෑ. මොකද ඒ කියන්නේ බලෙන් පවත්වන සතියක් තියනවා කියන එකනේ අල්ලගන්නවා කියන්නේ.
දැන්
ඒක නිකන් හැමතිස්සම ළඟ තියෙනවා වගේ දැනෙනවා. ඔව් එච්චරයි. එච්චරයි. ඔව් ඒක තියේවි ඉතින් අනිවාර්යෙන්ම.
හොඳයි
හොඳයි.
හොඳයි.
හොඳයි හොඳයි.
අවසරයි සෝම මාස්මීලක ප්‍රශ්න ඉන්ද්‍රා මාත්මීට උම් කරන්න පුළුවන්.
අවසරයි ගෞණීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
කමඨාන සුද්ධ කරගන්න ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ.
ඔව්.
මම මේ පරයන්ක භාවනාව ඉඳි මම වැඩිපුරම මට දැනීම තියෙන්නේ ඔළුවේ දැනීම තමයි වැඩිපුරම දැනගන්නේ මම.
ඔව්.
බොහොම සේ නිතරම උපදෙස් දෙනවා ඔළුවේ දැනීමට වඩා වෙන දැනීම් තියෙනවා නම් හොඳයි කියන එක.
ආ. එතන ඇත්තටම මොකක්වත් කරදරයක් නැත්තම් ඒ කියන්නේ එතන කියන්නේ ඔළුව කැක්කුම් කරකැවිලි වගේ දේවල් එහෙම මොකක් ප්‍රශ්නයක් එන්නේ නැත්තම් වරදක් නැහැ. මොකද අර ඔළුව බලන් ඔළුවේ තියෙන දැනීම් බලන්න ගියාම සමහරවිට ඇතන් කෙනෙකුට පොඩි පොඩි ඒවෙන් යම් පීඩාවක් එන්න පුළුවන්. ඒකයි මම කියන්නේ චුට්ටක් පරිස්සමේ බලන්න ඔළුවේ දැනීම් බලනවා නම් කියලා.
එහෙනම් ස්වාමීන් වහන්සේ මට මේ පස්ස භාවනාව තුළදී ඔළුවේ දැනීම් දැනිලා ඊට පස් මට අනිත් තැන්වල දැනීම් දැනෙනවා, ඒවත් දැනෙනවා නැති වෙනවා, දැනෙනවා නැති වෙනවා.
හරි.
එහෙම ශරීරේ පුරා දැනෙනවා.
හරි.
නමුත් මේ පරයන්ක භාවනාව තුළදී මට කොහෙද කියන එකත් හරියටම දැනුන්නේ නැහැ. දැනීමක් මම ඊට පස්සේ බැලුවා කොහෙද කියලා. ඒක කකුල ප්‍රදේශය කියලා දැනුණා හරියටම කොතනද.
අන්න එතන වැරද්දක්. එතන වැරද්දක්. ඒ කියන්නේ දැන් අපි ඒ දැනීම් ටික ටික කොහොම බලබලා යනකොට ඒක කොතනද කියන එක නැති වෙලා යනවා. ඒ කොතනද කියලා අපි දීපු සංඥාව අපින් නැති වෙලා හුදෙක් දැනීමක් බවට පත් වෙනවා. ඒ වෙලාවදී අපි බල කළා කොතනද කියලා හොයන්න යන්න එපා. ඒ කියන්නේ සංඥා අඩු කර කර යන ගමනක් තියෙන්නේ. එතකොට අන්තිමට නිකන් කොතනද අහවල් තැනයි මේ මෙන්න මේ ජාතිය දැනීමක් කියන එක පවා අයින් වෙලා මේක හුදෙක් දැනීමක් කියන තැනටපත් වේවි. එතෙන්දී මේ හුදෙක් දැනීම දිහා බලන්න. හරි.
ඊට පස්සේ ආපහු දැනෙනවා. එහෙම ටිකට වෙන්න පටන් ගත්තා.
හරි. හොඳයි.
ඒක ස්වාමීන් වහන්සේ දැන් වෙනදට එහෙම වෙලා ඒක මම දැන් ඇති වෙනකන් වගේ ඒක බලාගෙන හිටියට පස්සේ මම පොසිෂන් චුට්ටක් මාරු කරපු ගමන්ම ඒක නැති වෙලා යනවා ස්වාමීන් වහන්සේ.
හ්ම්.
දැන් මේක පොසිෂන් මාරු කළා දැන් මට ඒක සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම දැනගන්න මට පොඩි ප්‍රසන්න හැඟීමක් ඇති වුණා. පස්සේ ඒක බලාගෙන යනකොට මට දැන් ඒක ඇත්තම වුණා සාමාන්‍යස. ඒක බලාගෙන ඉඳ බැරිම තැනට ගියා. ඊට පස්සේ පොසිෂන් මාරු කළා වුණත් ඒක නැති වෙන්නෙම නැහැ. ඒ උත්සාහයෙන් සෑහෙන වෙලාවක් හිටියා සාමාන්‍යස.
ඔව්.
ඊට පස්සේ මම ඒ භාවනාවෙන් නැගී සිටියේ අයින් වුණා.
හරි.
අයින් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මට ඒක එතකොට අර බලාගෙන ඉන්න බැරි කමක් නැහැ. නමුත් ඒක දැනෙනවා ස්වාමීන්
වහන්සේ.
මම ඊට පස්සේ හිතා ගන්නකොටත් ඒක සෑහෙන වෙලාවක් දැනෙන්නේ තමයි ස්වාමීන් වහන්සේ මට
තිබුණේ.
නිමිත කීත් ඒ.
කමක් නැහැ. ඒ කියන්නේ චුට්ටක් ඉතින් ඔතන යම්කිසි පීඩාකාරී ගතියක් එන්න පුළුවන්. මොකද දැනීමක තියෙන දුකක් නේ. වේදනාවක තියෙන දුකක්. සප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් උපේක්ෂා වෙන්න පුළුවන් ඒ කුමන වේදනාවක් වුණත් දුක ගැබ් වෙලා තියෙනවා ඉතින් ඒක අපිට මග හරවන්න බෑ ඉතින් සබ්බේ සංඛාරා දුක්ඛ එතකොට ඒක වැටහුණා කියලා ඉතින් ඒක ගැන පොඩ පොඩ ඉතින් අර ඒවා කෙරේ හිතේ අර කලින් තිබිච්ච ආසාව ඉවත් වෙන්න ඉඩ දෙන්න කමක් නෑ ඉතින් මතුවෙන එක බලන්න මතුවෙන එක බැලීම හරහා හිතට ඒකේ තියෙන දුක වැටහෙවි එතන මේක දුකක් තියා දුකක් ක්‍රියාත්මක වෙන්නේ මේක බලන්න මේ දුකක් දිහයි එතන මේ දුකකුයි හටගන්නේ දුකකුයි නැති වෙලා යන්නේ කියලා Tamanට තේරෙවි මේක වැරද්දක් නැහැ
එහෙමයි සමහර වෙලාවට ඉන්නකොටම දැකලා ආපහු මේ ඒ රළු ගතියට යනවා ඒක පැහැල්ලු ගතියකුත් දැනෙනවා සමහර වෙලාවකට ස්වාමිනාසේ ඊට පස්සේ මේ අර සිතුවිලි වල යන වෙලාවලුත් තියෙනවා ස්වාමිනාසේ
ඔකමං නැහැ ඒකට ඒ ප්‍රශ්නයක් නැහැ. යන විදිය හොඳයි. يعني අපි ටික ටික සතිය දිනු වෙන ඒ සිතුවිලි වල යන ස්වභාවය අඩු වෙලා අපිත් එක්ක ඉන්න ගතිය වැඩි වෙවි. මුලදී කොහොමද ඉතින් ඔහම වෙනවා. ඒක ගානක් නැහැ.
හොඳයි.
එමත් අර ටිකක් උත්සාහ කරන්න. ඒ කියන්නේ තමන් තුළ හොඳට ඡන්දයක් ඇති කරගන්න මම කොහොම හරි සතිය පිහිටවනවා. අසතියෙන් ඉන්න නැත්නම් අසතියෙන් කෙරෙන වැඩ අඩු කරලා පුළුවන් තරම් සතියෙන්ම වැඩ කරන්න ඕනා කියලා හේ වුමනාව ඇති කරගන්න. පොඩ හිත මතක් කරලා දේවි ආ මෙන්න මෙතන තාම සතිය නැහැ. මෙතන දැන් සතිය අඩුයි. මෙතන සතියෙන් හිටියේ නැහැ කියලා ඉතින් පොඩ්ඩක් පොඩි කම්ප්ලේන් එකක් ඒවි. එතකොට ඉතින් තව සතිය පිහිටවන්නයි තියෙන්නේ. හොඳයි. දෙවන සන්නයි.
මිලඟ පැනේ අවසර සමාවංශ. මිලඟ පැනේ ධම්මිකා ජවකඩ උපමිටි විපස් කම්පලිට්.
දෙවන සන්නයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මම මගේ දියණියට කතා කරන්න ඕන ගෝහන්සේට ඒකයි ගත්තේ.
එයා
උසස් අධ්‍යාපනයේ හදාරන දරුවෙක්. එයා හැම්බිලිම කියනවා එයා හිත හරි කලබලයි අනිත් අයට වඩා ගොඩාක් කලබලයි කියලා ඒක සංසුන් කරගැනීම ඕනෑකම හින්දා ඒ ආනාපාන සද්භාවනාව වඩනවා.
ඉතින්
තියා උත්තරව තමයි ඔබ වහන්සේගෙන් අහන්න.
ඔව්
මම මේ අවුරුදු 3කට විතර ඉඳන් ආනාපානසති භාවනාව පුරුද්දක් විදිහට වඩන.
ඔව්.
හැබැයි මේ එක දිගට අඛණ්ඩව කරනවා කියලා වෙන්නේ නැහැ. සමහර විට දවස් 3ක් 4ක් කළොත් ඊළඟ දවස කෙරෙන්නේ නැහැ. එහෙම වෙනවා.
හරි.
දැන් බැරි වෙනවා. ඉතින් මම දැන් එච්චර කල් කරත් නෑ.
නෑ ඔතන නෑ ඔතන ඒ කියන්නේ අපිට මේ ටිකක් අර ආනාපාන සතියට වඩා මට හිතෙනවා ඔය වගේ වකවානුවකදී සක්මන ටිකක් අල්ලලා යාවි කියලා. මොකද සක්මනේදී අපිට හිතන්න කොරිඩෝ එකක් වගේ තෝරගෙන අපි ඒකේ සක්මන් කරනවා. හොඳට S2ක් අරගෙන සාමාන්‍ය වේගයෙන් සක්මන් කරන්න. එතකොට හැබැයි ඒ පාදයේ ස්පර්ශයේ හිත තියන්න උත්සාහන්ත වෙන්න. මොකද ආනාපාන සතිය සියුම් වැඩි තාම. මොකද දැන් තාම හිත කලබලකාරී, හිතේ කාර්ය බහුලයි. වගකීම් කියන්නේ නිකන් අර බාහිර මේවා හුඟක් තියෙනවා. ඉතින් එතකොට අපි නිකන් අර හිර කල්ලා වගේ වඩන මට්ටමක් තියෙන ආනාපාන සතියේදී. සක්මන් කරද්දී එහෙම නෙමෙයි හොඳට පෙනිපෙනි දැනිදැනි හිතට සිතුවිලි එමින් තියෙද්දී අපි විටින් විට සිහිය පවත්වන. විටින් විට අවධානය පවත්වනවා ඒ ස්පර්ශයේ. එදෙන තියෙනවා එක්තරා අන්දමක හරි නිකන් අපි කියන්නේ හරි ප්‍රකෘති ගතියක්, හරි ඩයිනමික් ගතියක් තියෙනවා. ඒක අල්ලලා යාවි මට හිතෙනවා මේ පරියන්කේට වඩා. ඒක මේ ආනාපාන සතියේට වඩා හොඟ ප්‍රතිඵලදායක වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි මට නම් හැඟෙන්නේ.
ඔව්. තව සාමිනවහන්සේ මේ අර දැන් අධ්‍යාපන කටයුතු එහෙම කරලා ඉවර වෙලා මට ඒකක් විදියට ඔය සිද්ධාවක් හරි ෆිල්ම් එකක් හරි බලනවා වගේ වුණත් එහෙම ඒක දවස් ගාණක් තිස්සේ වගේ මම වල වැඩ කරනවා.
හරි.
බලන්නේ මං හිත හදාගන්න අන්තිමට ඒක හිත ඉතත් වඩා ව්‍යාකූල වෙනවා වගේ තමයි වෙන්නේ.
ඒකට
මං ඒවා නොකරම ඉන්න ඕනෙද නැත්නම් වෙනම කොහරි දයක් කරන්න
ඔව් ඒක තමයි මං හිතන්නේ එතෙන්දී Taman තෝරගන්න ඕනේ මොකද්ද බලන්නේ කියලා. දැන් හිතන්න අපි ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා ඒකේ තියෙන තනිකර නිකන් ත්‍රාසජනක දේවල්, බොහොම හිත පෑරෙන දේවල්, මේ හිත පුඟක් මේ දූෂිත වෙන දේවල් නම් ඉතින් එතකොට අපි වැරදි දෙයක් බල්ලා තියෙන්නේ. සින්දුවක් අහන්න ගිහිල්ලත් ඒකේ තියෙන තනිකර නිකන් හැඟීම් අවශ්‍යන දේවල් නම් එතනත් ඉතින් අපි වැරදි දෙයක් අහලා තියෙන්නේ. තේ වෙනුවට නිකන් අර හිත තැම්පත් කරන දේවල්, හිත සහනයටපත් කරන දේවල් එහෙම දෙයක් තමයි අපි තෝරගන්න තියෙන්නේ. ඒ නිසා ඒ අපි තෝරගන්න එක මත ඒක තීරණය වෙනවා. දැන් හිතන්න දැන් විශේෂයෙන් තියෙන ඔය මේ මොකද්ද මියුසික් වල එහෙම තියෙනවානේ මෙඩිටේෂනල් මියුසික් කියලා එහෙම. يعني එතන තියෙනවා අර හිත තැම්පත් කිරීමක්, සැහැල්ලු කිරීමක්, හිතේ තියෙන අර කලබලකාරී ගතිය වෙනුවට බොහොම තැම්පත් කරලා නිදහස් කරලා සැහැල්ලු කරලා එහෙම කරන ගතියක්. ඒ නිසා සමහර විට ඕනනම් පුළුවන් ඔය මේ උනා හරි කියන්නේ දැන් කියන්නේ බලන දේවල් වලින් නම් නිකන් හොඳට සබාදහම පිළිබඳව ඒ වගේ තියෙන දේවල් බැලීමෙන් අර හිත අවසන් නැති දේවල් හරහා ඉතින් පොඩ්ඩක් දුරට සහනයක් ගන්න පුළුවන් වෙයි. ඔව්. පරිසරයත් එක්ක ඉන්න බලන්න. පරිසරයත් එක්ක ඉන්න පුළුවන් නම් අපිට වත්තක් පිටියක් එහෙම තියෙනවා නම් ඒ පරිසරයත් එක්ක පොඩ්ඩක් ආස තියා බලන් ඉන්නවා, කුරුල්ල දිහා බලන් ඉන්නවා. ඒ වගේ අර ස්වභාවික පරිසරයේ නැහැනේ අපේ හිත අවශ්‍යන ගතියක් හුඟක් වෙලාවට. ඒක තියෙන්නේ බොහොම නිකන් අපිත් ඒකත් එක්ක නිකන් මුසු වෙන ගතියක්. එහෙම අපේ හිත නිවන ගතියක් තමයි හුඟක් වෙලාවට මේ කැලෑවේ ගහක කොළක එහෙම තියෙන්නේ.
එහෙමයි.
ඔව්.
ප්‍රශ්වාස දැනෙන්නේ නැතුව ගිහිල්ලා ආයේ විනාඩි 20ක් විතර එක විදියට ඉන්න පුළුවන් තරම් හොඳ කරගත්තා. මේ ඊට පස්සේ අවුරුදු දෙකකට මම කරේ නැහැ.
ඔක්කොම වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම. වැටෙනවා වැටෙනවා.
මම ආයෙත් හිතන්නේ අර මට්ටමට එන්න කියලා හිතන හින්දාද මන්දා.
ඔව්. ඒකත් අමාරුයි. ඔව් ඒක තමයි. දැන් අපි භවනා කරද්දී මේ පරණ දේවල් මතක් කරන්න යන්න එපා. මේ අර හිතපු තැනට මං යන්න ඕනේ කියන ඒකම බරක් වෙනවා. ඒකම නිකන් හිතට අසහනයක් ඇති කරනවා. එනකොට මේ මොකක්වත් නෑ, මං භවනා කරපු එක්කෙනෙක් නෙමෙයි. මම මේ මනෝදයක් දන්න කෙනෙක් නෙමෙයි. මම මේ ආදුනිකෙක්. දැන් මේ හුස්ම රටල්ලේ මොකද්ද වෙන්නේ? දැන් මේ එදාගත්තු හුස්ම රටල්ල නෙමෙයි, දැන් අලුත් හුස්ම රටල්ලක්නේ. එතකොට මේ අලුතෙන් ගන්න හුස්ම රටල්ල මොකද්ද තත්ත්වය? මේක ආශ්වාසයද නැත්නම් මේක ප්‍රශ්වාසයද? මේක උණුසුම්ද නැත්නම් මේක සිසිල්ද කියලා අර එහෙම මේ හරිය නිකන් අර නැවුම් ආකල්පයකින් කරන්න නැත්තම් අර අපේ පරණ දේ ඉල්ලන ගතියම මේ භාවනාවට බාධාවක් වෙනවා. ඔව්.
තිරුවන් සරණයි.
හොඳයි. තිරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව සංජාත ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
භාවනා අධ්‍යක්ෂින්තල ඉතාම කිචින් ඉදිරිපත් කරන්න නම් එකක් තමයි මේ අනිශ්චිත ස්වභාවයේ අවස්ථා දෙකක් මට දැනෙනවා. එකක් ටිකක් බරයි, අනිත් එක ඉතාමත්ම සැහැල්ලු අවස්ථාව. එතකොට කන්ටිනියු කරන්න ඕන ස්වාමීන් වහන්සේ ඉතාම
සහල් වස්තවද? ඔව්. අනිවාර්යෙන්ම.
ඊළඟට මේ ඔය කැමැති චින්දුවක් කරනකොට ස්වාමීන් වහන්සේ දැන් මට දැනෙන්නේ ස්පර්ශ වෙනවා කියන එකක් විතරයි. එතකොට මට හිතෙනවා ඔය මේ දික්කේ දික්ක මත්තන් පරිශ්‍රති වගේ මත් ඒ වගේ ත අංශු මාත්‍රයකින් හරි අපි ලඟ වෙන්න නම් ඒක අපිට මුළු ඇති කරන්නේ මේ භාවනා මාර්ගයේ
වෙනවා කියලත් මට හිතෙනවා. අනිවාර්යෙන්ම. හරි අනිවාර්යෙන්ම. මොකද ඒ කියන්නේ දැන් අපි විපස්සනාවක් වඩ아가ගෙන යනකොට ඔය දිත්තේ දිට්ට මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති ඔය කියන මට්ටම් වලට පොඩ පොඩ යෝගාචර පැමිණෙන්න ඕනේ. ඉතින් ඒකයි දැන් සක්මන් කරද්දී එයාට රූප පෙනෙන්න ඕනේ. එයාට සද්ද ඇහෙන්න ඕනේ. හැබැයි ඒවත් එක්ක දැන් හිත පැටලෙන්නේ නැහැ කියලත් එයාට තේරෙන්න ඕනේ. හරි, කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. දැන් අපි දැන් S2 වහගන්න එක මුලදී කරනවා. මොකද S අරගෙන ඉන්නකොට ඔය කියවා වගේ හිත ගිහිල්ලා ඒ පේන දේවල් එක පැටලෙන්නේ ඉඳා. දැන් කාලයක් යනකොට දැන් S2 ඇරියයි කියලා හිත පැටලෙන්නේ නැහැ. ඇහැ ඔස්සේ ගිහිල්ලා හිත එළියට ගිහිල්ලා පැටලෙන්නේ නැහැ. හිත ඉන්නවා Taman එක. එතකොට S2 පියාගෙන ඉන්න එක ටිකක් හරදරයක් වෙන්නත් පුළුවන්. ඒකෙන් නිකන් පුංචි ආතතියක් ඇති වෙන්නත් පුළුවන්. තමාලාට පියා ගන්න ඒක ක්‍රමානුකූලව වේවි. හැබැයි Tamanට තේරෙනවා නම් දැන් මේ S2 අරගෙන ඉන්න එක ඊට වඩා පහසුයි. සැහැල්ලුවක් තියෙනවා. හිතට කිසි බරක් නැහැ. හිත ගිහිල්ලා පැටලෙන්නෙත් නැහැ කියලා S2 අරගෙන ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
හොඳයි.
හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්. එහෙනම් අදත් අපි පැය දෙකකුත් විනාඩි 10ක් වගේ කාලයක් ධර්මදේශනාවක සහ සාකච්ඡාවක නිරතලා තිනවා. මේ අන්දමින් අපි සියලු දෙනා රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සුළු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව ආબોධය පිණිසම මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදායන කුලව එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.